හොඳයි එමනම් තෙරුවන් සරණයි හැම දිනාටම හැම දිනාම අද දවසේ ඉතාමත්ම ගෞරවයෙන් සවනට සිසිලස ජාත්‍යන්තර ධර්ම ප්‍රචාරක සේවාවේ ඒ සතිපතා පැවැත්වෙන සජීවී ධර්ම දේශනාවට පිළිවන් ලබනවා. අද 2021 වර්ෂයේ ජූනි මාස 5 වෙනි සෙනසුරාදා මේලාව ලංකා වේලාවෙන් 05:30 පමණ ඉතින් පසිකෝ සති කිපේම අපි සාකච්ඡා කරමින් සිටියේ ඒ අතිගාම්භීර පරිසම්පාද ධර්ම කාණ්ඩය පිළිබඳව. අදත් අප කරේ මහත්තන් පම්පාවෙන් අපේ කල්යාණ මිත්‍ර අතිපූජනීය ඉදිකොට මත්දාසි ස්වාමීන් වහන්සේ ධම්මසභා මණ්ඩපයේ වැඩම කර සිටිනවා. අපි උන්වහන්සේගේ දෙපා නමින්ද ගෞරවයෙන් ආරාධනා කර සිටිමු. මෙම තථාගත ශ්‍රී සද්ධර්මය අපට පැහැදිලි කර දෙන ලෙස. ඔස්තරයි ස්වාමීන් වහන්සේ.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි සද්ධාවන්ත පින්වත්නි, අදත් සුපුරුදු පරිදි අපි කරගෙන යන දේශනා මාලාවේ ගියවර කතා කරපු දේශනාවෙම කතා කළ යුතු කොටස් ටිකක් තියෙනවා. ඒ ටික කතා කරන බව මම මතක් කරා. ඉතින් ඒකෙදී උපාදාන පත්‍ය භවෝ කියන ධර්ම කාරණාව ඔස්සේ කතා කළ යුතු ප්‍රධාන මාතෘකා දෙකක් තිබුණා කතා කරන්න ඉතුරු වෙලා. එකින් එකක් තමයි මේ උපාදානය පත්තෙන් වන භවය කියන එක අපි මතක් කළා. මේ කර්මය කියන එක බුදුරජාණන් වහන්සේ මේ කර්මය පිළිබඳවයි මේ භවය හැටියට පටිච්චසමුප්පාද අංගයක් හැටියට පෙන්වලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මම ඒ උනාට ගිය සැරේ මතක් කර අර විදර්ශනාව පිළිබඳව විදර්ශනාවෙන් දුර වෙන කෙලෙස් අනුසය පිළිබඳව කතා කරන බව. ඉතින් මේ දෙකම කතා කරන්න අපහසු නිසා මම තීරණය කරගත්ත මේ මාතෘකාවට අදාළ වෙන්නේ කර්මය නිසා කර්මය පිළිබඳව කතා කළොත් හොඳයි කියලා. නමුත් අර කෙලෙස් දුරු වෙන කෙලෙස් පිළිබඳව මම ඒ සඳහා විශේෂයෙන් සූදානම් වෙලා ඒ සඳහා පත්‍රිකා සකස් කරලා තිබුණේ. නමුත් ඒකේ කොටසක් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒ පිළිබඳව විදර්ශනාවෙන් දුරවන කෙලෙස් පිළිබඳව ඉතාමත් වැදගත් ධර්මකාරණ රාශියක් තියෙනවා. ඒක මං මේ වෙනම දේශනාවක් වශයෙන් සිද්ධ කරන්න අදහස් කරගෙන ඉන්නවා. සමහර විට පොසොන් පෝය නිමිත්තෙන් යම් දේශනාවක් තිබුණොත් ඒකේදී කරන්න හෝ අදහස් කරගෙන තියෙනවා. ඒ පිළිබඳව දේශනාව පැවැත්වුණොත් මං WhatsApp ගෲප් එකට ඒකේ ලින්ක් එක දැම්මාම හැමෝටම සම්බන්ධ වෙලා හෝ ඒ පිළිබඳව දැනගන්න පුළුවන්කම ඒ දේශනාවට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ කාරණාව මම මේ දේශනාවට පළමුවම මතක් කරන්න අදහස් කරේ. ඉතින් අපි ආපහු අපේ දේශනා මාලාවට සම්බන්ධ වුණොත් පටිච්චසමුප්පාදයේ දැන් අන්තිම කොටස අපිට කතා කරගෙන යන්න තියෙන්නේ. තව භවපච්චය ජාති ජරා මරණ කියන මේ කාරණා, ජාතිය ජරා මරණ මේ කාරණා අපිට එක දවසකට කතා කරලා ඉවර කරගන්න පුළුවන්. ඊට පස්සේ පටිච්චසමුප්පාදයේ පිළිබඳව අට කතා ටීකා හා පුරාණ ස්වාමීන් වහන්සේලාගේ නොයෙක් බෙදී න්‍යායන් පිළිබඳව සඳහන් කතා කරන්න තියෙනවා. ඉතින් ඒ ටිකත් කතා කරාම අපිට පටිච්චසමුප්පාදයේ සූත්‍ර භාජනීය කොටස අවසන් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා අද අපිට මේ උපාදාන ප්‍රත්‍යයෙන් වන භවය පිළිබඳව තව ඉතුරු වෙලා තියෙන කොටස් ටික මේ වෙලාවේ අපි කතා කරමු. ඉතින් මම ගිය සැරේ මතක් කරා මේ උපාදානයේ නිසා වන භවය දෙවදෑරුම් වෙනවා කියලා. කර්ම භවය හා උප්පත්ති භවය. එතකොට එක්ම උපාදාන ප්‍රත්‍යයෙන් වන භවය තමන්ගේ චේතනාව මත පදනම් වෙලා උපදින භවය. ඒක තමන්ගේ සන්තානයේ තුලම ගොඩනැගෙන්නේ භවය කියන එක. කෙන කෙනාගේ චේතනා නානත්වය අනුව මේ විපාකයන්ගේ නානත්වය ඒ කර්මයට අනුකූලව ලැබෙනවා. එතකොට එක්ම උපාදානයේ නිසා මේ ලැබෙන්නේ. කාම උපාදාන, දිට්ඨි උපාදාන ආදී මේ උපාදානය කියන එක හේතු වෙලා ඒ හේතුවෙන් හටගත් ඵලයක් හැටියට ප්‍රත්‍ය ප්‍රත්‍යුප්පන්න කියන අපි මේ වචන වලින් කතා කරොත් ප්‍රත්‍ය හැටියට උපාදානය කියන එකත් ඒ නිසා උපදින ප්‍රත්‍යුප්පන්නේ හැටියට භවය කියන එක අපි කතා කරගත්තා විස්තර කරගත්තා ගියවර. මේ ඒකේ දැන් මම නිතර මතක් කරපු එකක් තමයි මේ මාතෘකාව භවය පිළිබඳව මාතෘකාව අපේ ජීවිතයට ඉතාමත් වැදගත් ජීවිතයට සම්බන්ධ සමීප මාතෘකාවක් හැටියට. ඒ හේතුව තමයි අපි දැනගත්තත් නොදැනගත්තත් අපි තුළ නිරන්තරයෙන් කුසලා කුසල කර්මයෝ සිද්ධ වෙනවා. මේකෙන් විශේෂයෙන් අපි සඳහන් කරන්න ඕනේ මේ අකුසල කර්ම ගැන. කුසල කර්ම නෙවෙයි, දැන් කුසල කර්මයක් වෙනවනම් ඒක අපි දැනගෙනමයි සිද්ධ කරන්නේ. මොකද හැම කුසලයකටම සිහිය සතිය කියන එක කුසල සාධාරණ ධර්මයක් හැටියට ඉදිරිපත් වෙනවා. ඉතින් ඒවා අපිට කාලයත් එක්ක අමතක වෙලා යන්න පුළුවන්. නමුත් කරන අවස්ථාවේ එක කුසලයක් නම් ඒ පිළිබඳව අපි දැනුම ඇතිවම තමයි කරන්නේ. ඒ දැනුම තිබුණොත් තමයි ඒක කුසලයක් වෙන්නේ. ඒක ක්‍රියාවෙන් නෙවෙයි ඒක වෙන්නේ. අපි තුල චේතනාව සකස් වීම. නමුත් අකුසලයේ පිළිබඳව අපිට ඒවා පිළිබඳව සිහිය කියන එක නොයේදී තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඒ නිසා මේ අකුසල කර්ම සකස් වීම පිළිබඳව කතා කරොත් ඒ අකුසලයන් පිළිබඳව කර්මයේ පිළිබඳව දැන ගැනීම නොදැන ගැනීම මත නෙවෙයි අකුසලයේ සකස් වීම. දැන් කුසලේ නම් එහෙම නෙවෙයි. කුසලයේ සකස් වෙන්න නම් සිහිය තියෙන්නම ඕනේ. සිහිය තිබුණොත් තමයි ඒක කුසල් වෙන්නේ. හැබැයි අකුසල් පිළිබඳව අපිට මේ අකුසලයක් වුණා, මේ අකුසල කර්මයක් සකස් වුණා, මේකට විපාක මේ වගේ තියෙනවා කියලා ආදීනවාදී මේ සියල්ල දැනගෙන ඉඳීම මත සිද්ධ වෙන්නේ නැහැ. අකුසලයේ අකුසලයේ හැටියට දැනගත්තොත් ඒකම කුසල් කියලායි අපිට ওই සම්මාදිට්ඨි සූත්‍රයේ කතා කරේ අපි. ඉතින් ඒ නිසා මේකේ තියෙන අනතුරු භයානකක තමයි අකුසලය කියන එක අපේ සිහියෙන් තොරව සිද්ධ වෙන එක. ඉතින් ආන්නේ නිසා ඒකට පදනම වෙන්නේ අකුසල කර්මයන්ට පදන වෙන්නේ කර්ම නිදානේ හැටියට පෙන්වන ලෝභය, ද්වේෂය, මෝහය කියලා මතක් කරගන්න. ඒක තිරිසන් සතෙක් වෙන්න පුළුවන් මේ කර්මයේ පිළිබඳව හාං කවිස්සයක්වත් දන්නේ නැති සතර පායෙන් ප්‍රේතයන් නිරයන් නිරේ ඉන්න නිරිසතුන් ආදී මේ සත්‍යෝ වෙන්න පුළුවන් නොඑක් මිත්‍යා දෘෂ්ටි අය වෙන්න පුළුවන් කර්මයේ විශ්වාස කරන්නේ නැති අය ඒ කොයි කෙනාටවත් මේ කර්ම සකස් වෙන්න පුළුවන්. ඉතින් ආන්න ඒ නිසා තමයි අපි අපේ ජීවිතේට මේක වැදගත් කියලා කිව්වේ. මොකක් නිසාද? කර්මයේ පිළිබඳව කියලා දෙන මේ පටිච්ච සමුප්පාදය බුදුරජාණන් වහන්සේ කර්මයේ කියලා දීලා කර්ම නිරෝධය කරන වැඩපිළිවෙලත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. භව නිරෝධෝ නිබ්බානං, භව නිරෝධෝ නිබ්බානං කියලා බුදුරජාණන් වහන්සේ මේ නිවන පිළිබඳව දේශනා කරනකොට භව නිරෝධය නිවනයි කියන එක දේශනා කරපු බව මං ගිය සැරේ දේශනාවේදීත් මතක් කරා. ඉතින් ඒ නිසා මේ කර්මය නිරුද්ධ කරන්න පුළුවන් ක්‍රමවේද දෙකක් තියෙන බවත් අපි මතක් කරගත්තා, සාකච්ඡා කරගත්තා. එකක් තමයි සමත විදර්ශනා ඥානයන්ගෙන් භාවනාවන්ගෙන් දුරු වෙන කර්ම. එතන දුරු වෙනවා කියනකොට අපි තේරුම් ගන්න ඕනේ ඒක යටපත් කිරීම වශයෙන් දුරු වෙනවා. යටපත් කිරීම වශයෙන් දුරු කරගෙන අපි ඒක එක දිගට බණ භාවනා කරගෙන යනකොට ඉන්ද්‍රිය ධර්මයන් බොජ්ජංග ධර්මයන් දියුණු වෙලා නැවත නූපදින ආකාරයෙන්ම නිරුද්ධ වෙනවා. ඒක නොහට ගන්න ආකාරයෙන් පත් වෙනවා අනුසේ නැසීමේ මාර්ගඥානයකින්. එතකොට අපිට එක පාරම මේ මාර්ගඥාණයෙන් මේ අනුසේ නැති කරන්න පුළුවන් කමක් නැහැ. ඒක පිළිවෙලකට තමන් තුළ අකුසල කර්ම යටපත් කරගෙන විස්කම්බන වශයෙන් තදංග වශයෙන් යටපත් කරගෙන පැමිණිච්ච කෙනා තමයි මාර්ගඥානයකින් ඒ කුසල් අකුසල් කෙලෙස් දුරු කරගන්නේ. ඉතින් අන්න ඒ අනුව මේ විදර්ශනාව කියන එක හැකියාව තියෙනවා. ඒ විදර්ශනා ශක්තියෙන් ඒ ඥාන බලයෙන් පුළුවන්කම තියෙනවා ඒ අකුසල කර්මයන් යටපත් කරන්න. ඒ විදර්ශනා ශක්තිය තියෙන තාක්කල් ඒව නූපදින ආකාරයට තමන්ගේ ජීවිතේ සකස් කරගන්න පුළුවන්. ඒ වගේම ඒවට ඉදිරිපත් වෙන්න තියෙන හැකියාව දුර්වල කරන්න පුළුවන්. ඉදිරිපත් නොවි ඒව යටපත් කිරීමේ හැකියාවක් විදර්ශනා ඥානයන්ට තියෙනවා. ඉතින් ඒ නිසා ඒ විදර්ශනා ඥානය දියුණු කරගත්තොත් එනා මරණාසන්න මොහොතේ පවා එයා අකුසලයට ඉදිරිපත් වෙන්න නොදී මේ ජීවිතේ නිවන් නොදැක්කොත් සුගති පරායන වෙලා ඒ ආකාරයෙන්ම නැවත දුගතියකට නොවැටි දුක් කෙලවර කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා විදර්ශනා ඥාන කියලා කියන්නේ අපි දුගතියෙන් වළකලා සසර කෙටි කර ගැනීම හෝ සසර අවසන් කිරීම දුක නිමා කිරීම කියන මේ ආනිසංස රසක් තියෙන නිසා මේ විදර්ශනාව කියන එක විශේෂයෙන් අපි කළ යුතු අපේ ජීවිතයට එකත කරගත යුතු කාරණාවක් හැටියට ගිය සැරෙත් අපි මතක් කරා. ඉතින් ඒ නිසා මේ විදර්ශනාවෙන් දුරවන කෙලෙස් පිළිබඳව ගිය සැරේ අපි යම් ප්‍රමාණයකට කතා කරා. ඉතින් ඒකෙන් අපි තවත් අපි ගත්තොත් දැන් ධ්‍යානලාභින් ගත්තහම විදර්ශනාවක් නෑ සමතේ මගින්. දැන් එයා ඒ ධ්‍යානයක් ප්‍රථම ධ්‍යානය යම් කිසි කෙනෙක් ලබා ගත්තොත් ඒ ධ්‍යානයෙන් නොපිරිහි ඉන්න තාක්කල් ඔහුට නීවරණ ධර්මයන් ඇවිල්ලා බලපෑම් කරන්නේ නෑ. දැන් නොපිරිහි ඉන්නවා කියන එකෙන් අදහස් කරේ ඔහු ධ්‍යානයේ රෑ දවල් දෙකේ හැම මොහොතෙම ධ්‍යාන සමාපත්තිය ඉන්නවා කියන එක නෙවෙයි. එදිනෙදා යම් කටයුතු කරනවා. දැන් එයා ආහාර පාන ගන්න ඒවා එදිනෙදා තමන්ගේ ජීවත් වීම සඳහා කරන අත්‍යවශ්‍ය කාරණා ඒවා මේ ධ්‍යාන සිත් වලින් කරනව නෙවෙයි. ඒවා සාමාන්‍ය ලෞකික කුසල් සිත් වලින් කරන දේවල්. විපාක කුසල් මේවා තමයි පෘථග්ජන අයට උපදින්න පුළුවන්. නමුත් එයා ධ්‍යානෙන් නොපිරී ඉන්න තාක්කල් එයාට නීවරණ ධර්මයන් ඇවිල්ලා අකුසල ධර්මයන් ඇවිල්ලා එයාට මේ බලපෑම් කරන්නේ නැහැ. ඉතින් ඒ කාරණා අපි විදර්ශනා පැත්තට ගත්තොත් අපි නොයෙකුත් කතා ප්‍රවෘත්ති අහලා තියෙනවා අතීතයේ ස්වාමීන් වහන්සේලා පිළිබඳ විදර්ශනා ඥාන දියුණු කරගත්තු. ඒ අතරේ ස්වාමීන් වහන්සේ නමක් අපි නිතර අහලා තියෙන මහසිව ස්වාමීන් වහන්සේ ගැන. උන්වහන්සේ ගෝලියෝ හදලා රහත් වෙලා කියලා මුලා වෙලා හිටියේ අවුරුදු ගාණක්. මට මතක 60 අවුරුද්දක් වගේ කියලා, ඒක හරියට මතක නෑ. ඒ වගේ කාලයක් තමන් රහත් වෙලා කියලා හිතාගෙන හිටියා. ඉතින් ඒකෙන් අපිට අදහස් වෙන්නේ උන්වහන්සේට මේ අකුසලයන් කියන ඒවා ඒ කාලේ පුරාවටම පැමිණිලා නැති බව. එහෙනම් උන්වහන්සේගේ විදර්ශනා ශක්තිය බලයෙන් ඒ කිසිම අවස්ථාවක අකුසලයකට එන්න නොදී ඒ මනස පවත්වන්න පුළුවන්කම තියෙනවා. මේ පසු කාලයක කල්යාණ මිත්‍රයෙක් ඉදිරිපත් වෙලා උන්වහන්සේගේ තවම අනුසය තියනවා කියන එක මතු කරලා දීලා රහත් වෙන්න උපකාර කරපු කතා ප්‍රවෘත්තියක් අහලා තියෙනවා. ඒ වගේ නොඑක් කතා ප්‍රවෘත්ති තියෙනවා. මේ විදර්ශනාව තුළින් හැකියාව තියෙනවා අපිට මේ අකුසල කර්ම කෙලෙස් විපාක යටපත් කරන්න හැකියාවක් තියෙනවා. අනේ යටපත් කිරීමේ හැකියාව නිසාම අපිට පුළුවන්කම තියෙනවා නිවන් දකිනාතුරු ඒ කුසල ධර්මයන් පවත්වාගෙන ඒ ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කර ගැනීමේ හැකියාව ඒ නිසා අපිට ලැබිලා තියෙනවා. ඉතින් මේ ඒ පිළිබඳව සාධක සූත්‍ර කීපයක් තියෙනවා. ඒක මං සම්පූර්ණ කතා කරන්න නැති වුණත් මං පත්‍රිකාවකයක් සකස් කරලා තිබුණ නිසා ඒක දැන් අපි ඒකේ කොටසක් අරගෙන මේ විදර්ශනාවෙන් අකුසල කර්ම කෙලෙස් දුරු වෙනවා කියන එක සාද සූත්‍ර අක්ක අටකතා ටීකා ඇසුරෙන් යම් ප්‍රමාණයක් මේ වෙලාවේ මම කතා කරනවා. ඉතින් ඒ වගේම මේ දැන් අපි තව කාරණාවක් කියනවා මට මේකට පෙර මතක් කරන්න. විදර්ශනා ඥාන වලින් අකුසල කර්මයන්ගේ ශක්තිය නැති වෙනවා. දැන් අපි යම් අකුසල කර්ම කරා නම් ඒ අකුසල කර්මයන්ගේ විපාකය අහෝසි වෙනව නෙවෙයි. අකුසල කර්මයක විපාකය උනත් ඉදිරිපත් වෙන්නේ සුදුසු අවස්ථාව ලැබුණාම. එනිසා ඒක විපාකයේ කියන එක රහත් වුණත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා වුණත් ඒ වගේම පුතග්ජන අයට වුණත් විපාකයේ සුදුසු අවස්ථාව පරිසරයේ සැකසුනොත් විපාක දෙන්න පුළුවන්කම තියෙනවා. නමුත් මේ විදර්ශනා ඥානවලින් හා මාර්ගඥානයන් අකුසලයන් සහ මුලින්ම යටපත් වීම දුරුවීම කියන එක සිද්ධ වෙනවා. එතකොට දැන් අපි විදර්ශනාවෙන් කරන්නේ අපි වල සිද්ධ වෙච්චි අකුසල කර්මයන් විදර්ශනා බලයෙන් විදර්ශනා ඥාණයෙන් ඒ වගේ තියෙන මුලාව තේරුම් අරගෙන ඒවට තියෙන උපාදානිය දුර්වල කරලා අයින් කරලා යටපත් කිරීම. ඒ නිසා දැන් අපිට මරණාසන්න මොහොතේ ප්‍රතිසන්දි වශයෙන් යම් තැනක උපදින්න හේතු වෙන්නේ අපි කරපු මේ ජීවිතේ අපිට සම්බන්ධ වෙන්නේ අපි මේට පෙර කරපු කුසල් අකුසල විපාක නෙවෙයි. විපාකයකින් නෙවෙයි මේ ජීවිතේ විපාකයකින් නැවත විපාකයක් හදන්නේ නෑනේ. ඒ නිසා අපිට ප්‍රතිසන්දි මොහොතේදී අපිට ඉදිරිපත් වෙන්නේ අපි කරපු කුසල කර්මයක් හෝ අකුසල කර්මයක් තමයි ඉදිරිපත් වෙන්නේ. එතකොට අපි විදර්ශනා ඥාන කියලා කියන ප්‍රබල කුසල කර්ම. කුසල කර්ම පිහිටේ දියුණු කරලා තියෙන නිසාම මරණාසන්න මොහොතේදී ඒ මරණාසන්න චිත්ත වීතියේදී අපිට ඒ අකුසල කර්ම ඉදිරිපත් වෙන එක නතර වෙනවා. මොකද ඒවා විදර්ශනා ඥාණයෙන් දුරු කරලා යටපත් කරලා තියෙන නිසා. ඒ නිසා ඒ මරණාසන්න මොහොතේ හෝ අපිට ඉදිරිපත් වෙන කුසල කර්මයක්. කුසල කර්මයකට අනුව තමයි අපිට ඊළඟ ප්‍රතිසන්දියේ විපාක වශයෙන් දෙන්නේ. එතකොට කුසල කර්මයකින් විපාක දෙන නිසා අකුසල කර්ම විදර්ශනා ඥානය තියෙන තාක්කල් ඉදිරිපත් වෙන්න බැරි නිසා තමයි කියන්නේ විදර්ශනා ඥානයෙන් අපිත් තුළ සිද්ධ වෙච්චි අකුසල කර්මයන් අකුසල විපාකයන් දුරු කරලා දානවා කියලා සඳහන් කරන්නේ අටකථාචාර්යයන් වහන්සේලා වගේම ඇතැම් ඒ ස්වාමීන් වහන්සේලා බණ භාවනා කරපු ස්වාමීන් වහන්සේලා පවා මේක විශේෂයෙන් සඳහන් කරන කාරණාව. එතකොට අපි ගිය සැරෙත් මතක් කරා මේ පුද්ගලයෙකු ගොඩනගෙන්න පුළුවන් මේ අනුසය කියන එක මත තමයි අපිට විපාක සකස් වෙන්නේ කියලා. හොඳ හෝ නරක විපාක සකස් වෙන්නේ. එතකොට මේ අනුසය වර්ග දෙවදෑරුම් බව මේ අටකතා ටීකාවල සඳහන් වෙනවා. මේ විභංග අටකතා විභංග ප්‍රකරණයේ දෙවනි විභංගයට අදාළ මේ අනුසය පිළිබඳ විභංග ප්‍රකරණයේ සඳහන් වෙනවා. ඒ විභංගයට අදාළ අනු ටීකා විවරණය තමයි මේ තියෙන්නේ. ආරම්භනානං සන්තානුසයනේසු ආරම්භනානුසයානං සන්තානුසයානං දීසු අනුසේසු කියලා මේ අනුසය වර්ග දෙකක් පිළිබඳව ආරම්භනානුසය හා සන්තානුසය කියලා මම ඒක ගිය සැරේ යම් ප්‍රමාණයකට මතක් කරා. එතකොට ඒකෙදි මතක් කරේ සන්තානුසය කියලා කියන්නේ අපි විදර්ශනා මාර්ග ලෝකෝත්තර මාර්ග ඵල උපදින් නැති කෙනාට නූපදිච්ච කෙනාට එයා අරගනේ භවයෙන් භවය නිවන් දකිනාතුරු එයාගේ సంతානේ අප්‍රහීනව පවතින අනුසයක් තියෙනවා. ඒකේ අපි වර්තමානයේ කුසල අකුසල කර්මයන් නොකරත් ඒ අනුසය තුලින් කවදා හරි සසර කරපු කුසල අකුසල කර්මයකින් අපිට විපාක සකස් කරලා දෙනවා. ඒකට సంతාන අනුසය කියලා කියන්නේ අපේ ස්වභාවයෙන්ම තියෙන අනුසය. ඊට අමතරව අපි මෙලොව ඉපදුනම් පස්සේ අපේ ඉන්ද්‍රිය ධර්මයන් මුහුකුරන් පස්සේ මේ ඇහැ කන නාසය ආදී ආයතන හරහා අරමුණු ගන්නකොට ඒ අරමුණු හරහා ඒ අරමුණු වල මුලා වීමෙන් ඒ අරමුණු දැඩිව ගැනීමෙන් ඒ අරමුණු විපරිතව ගැනීමෙන් ගොඩනගෙන අනුසයක් තියෙනවා. ඒකට කියන ආරම්භන අනුසය කියලා. ඒකට අනුසය කියලා කිව්වේ කුමක් නිසාද? අරමුණක් අරගෙන ඒක නිත්‍ය වශයෙන් ආත්ම වශයෙන් අපි ගත්තන් පස්සේ අපි ඒ අරමුණ නැවත ආපහු ඒක සිහි නොකර අපි වෙන වෙන කාරණා කරනවා. නමුත් ඒවා අපි දැඩිව සන්නිතුහාන් කරගෙන ඉන්නේ හිතේ නිත්‍ය වශයෙන් ගැනීමෙන් යම් කාලක සුදුසු අවස්ථාව ආවහම අර මුලින් ගත්තු දැඩිව ගත්තු බව නිසා ඒ හේතුව නිසා පසු කලක අකුසල කර්ම සකස් වෙන්න පුළුවන් කියන එක තමයි මේ ටීකාචාර්යයන් වහන්සේලා විස්තර කරන්නේ. එතකොට ඒ ආරම්භන අනුසය කියන්නේ අන්නේ අපි පෙර අරමුණු දැඩිව ගැනීම නිසා තණ්හා උපාදාන වශයෙන් ගැනීම නිසා අපි තුල සකස් වෙච්චි ඒ කර්ම කෙලෙස් විදර්ශනා ඥානයෙන් දුරු කරන්න පුළුවන් කියන එක තමයි මෙතනදී මේ ආචාර්යයන් වහන්සේලා මතක් කරන්නේ. ඒක තව ටිකක් අපිට විස්තර වෙන සාධක සූත්‍රයක් තියෙනවා මෙන්න මෙතන. මේකේ පේනවා අනිච්චානුපස්සනා තාව තදංගප්පහාන වශයෙන් නිච්ච සංඥම් පරිච්ඡේදති කියලා. දැන් අනිච්චානුපස්සනාව කියලා කියන්නේ අපි යම් කිසි කෙනෙක් මුලින් විදර්ශනා භූමිය සකස් කරගෙන පරමාර්ථ ධර්මය මතු කරගෙන එයා මේ ආයතන හය හරහා හටගන්න දකින අහන දේ ඇතිවීම නැතිවීම හේතුඵල ධම හොඳට වැටහිච්ච කෙනාට අනිච්චානුපස්සනාව දියුණුවටපත් වුණා කියලා කියනවා. දකින දේ අහන දේ පෙරණු තිබීම හටගන්න බව හා හටගෙන නිරුද්ධ වෙන බව වැටහෙන කෙනාට තමයි මේ අනිත්‍යයි කියන නුවණ එයාට ප්‍රකට වෙන්නේ. නිකම් අනිත්‍යයි කියලා කියනවා නෙවෙයි. එයා මේ දකින අහන දේ අනිත්‍යයි කියලා කියන්නේ කුමක් නිසාද? ඒවා ප්‍රත්‍ය නිසා හටගන්න බවත් හටගත්තන හැනින් බිඳිලා යන බවත් කියන මෙන්න මේ නුවණ ඒ විදර්ශනා කරන කෙනා අද්දකින නිසා තමයි ඒවා අනිත්‍යයි කියලා කියන නিত্য නොවේ කියන කෙනෙක් විරුද්ධ අදහස නিত্য නැහැ. නিত্যයි කියන කෙලෙසේ ගොඩනගන්නේ කොහොමද? දකපු දේ තියෙනවා. අහපු දේ තියෙනවා. ඒක දකින අවස්ථාවෙත් තියෙනවා. දැක්කම් පස්සෙත් තියෙන්න පුළුවන්. කියන ඔන්න ඔය අවිද්‍යාව යම් තාක් තියනවා නම් ඔහුගේ ගොඩනගන්නේ නিত্যයි කියන විපල්ලාසය. ඒත් එක්කම ආත්මයි සුඛයි කියන විපල්ලාසයන්ද ඊට අනුකූපව ගොඩනගෙනවා. ඒවා නවත්තන්න පුළුවන් කමක් නැහැ. එහෙම මේ නিত্যයි ආත්මයි සැපයි සුබයි කියලා මේ විපල්ලාස ගොඩනගින්නේ කුමක් නිසාද? දකින දේ තියනවා කියන අපේ ඇති වෙන අදහස නිසා. දකින අවස්ථාවෙත් තියෙනවා, අතීතෙත් තිබුණා, දැනුත් තියෙනවා, අනාගතේටත් තියෙන්න පුළුවන් කියන මේ තුන් කාලය පිළිබඳව විපරිත අදහස් රෑදවල් දෙකේ අපි තුල ගොඩනැගෙනවා. ඉතින් ආන්න එකට තමයි නিত্য සංඥාව, ආත්ම සංඥාව කියලා කියන්නේ. එතකොට ඒ නিত্য සංඥාව දුරු වෙන්නේ කොමක් දැකීමෙන්ද? දකින අවස්ථාවෙත් ඒ දැකපු දේ, අහන අවස්ථාවෙත් ඒ අහපු දේ පිළිබඳ ඔහුට නුවණක් තියෙනවා. මොකද්ද මේ ඇහිම කියන එක? මේ අවස්ථාවේ ප්‍රත්‍ය නිසා හටගත්තු. මේ ප්‍රත්‍ය නැති වෙනකොට මේක ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. ඒ ඇහිම, ඒ ශබ්දය අරඹයායම් හිතක් පහළ වුණා නම් වේදනා සංඥා සංකාරයක් පහළ වුණා. ඒ සියල්ලද නූපදින ආකාරයෙන්ම නිරුද්ධ වෙනවා. ඒව නැවත කවදාවත් හටගන්නේ නැහැ කියන ඔන්න ඔය සත්‍ය ඥානය පිළිබඳ පටිච්ච සම්පාද න්‍යාය පිළිබඳව ඔහු අත්දකිනවා. ආන් ඒ නිසාම මේ අනිත්‍යයි අනිත්‍යයි කියන නුවණ පහළ වෙනවා. එතකොට මේ අනිච්චානුපස්සනා නිසා ඒ විදිහට මේ විදර්ශනා ඥානය ඔහු තුල පවතින නිසා තාව තදංගප්පහාන වශයෙන් නিত্য සංඥම් පජහති. ඒ නිසා අර නিত্য සංඥාව දුරු වෙනවා, යටපත් වෙලා යනවා. පරිච්ඡජති පරිච්ඡජති කියලා කියනවා. දුරු වෙලා යනවා, දුරු කරනවා. තත අප්පව අප්පවත්තියන් යේ නිච්ඡන්ති ගහන වශයෙන් නැවත නොහට ගන්නා ආකාරයෙන් නැවත යටපත් කරන නූපදින ආකාරයෙන් ගහන වශයෙන්, කියන්නේ තදංග වශයෙන් යටපත් වෙනවා. කිලේසා ඒ ඇතිවෙච්චි කෙලෙස් තම් මූලක අභි සංකාරා. එතකොට ඒ අරම්භයා අපි සංකාර වසයෙන් සකස්වෙසි අකුසල කර්මයෝද තදබය මූලකාච විපාකා කන්දා. ඒ විතරක් නෙවේ, අකුසල කර්මයන්ගේ විපාකයන්ද අනාගතයේ උපද්ජයෙන් සු ඒ අනාගතයේ උපදින්න පුළුවන් ඒ සංඛාර නිසා උපදින්න පුළුවන් විපාකයන්ද තේ සබ්බේසු ඒ සියල්ලම අපවත්ති කරන වශයෙන් පරිච්ඡේදති. ආ නොහට ගන්න ආකාරයෙන්ම යටපත් වෙනවා. තත දුක්ඛානුපස්සනාදයෝ තේනහං විපස්සනා තරංග වශයෙන් සද්දින් කන්දාබි සංඛාරේ කිලේශජා පරිච්ඡේදති. ආ දුක්ඛානුපස්සනාවෙත් අනාත්තානුපස්සනාවෙත් මේ ඔක්කොගෙම මේ විදිහට නැවත අර මේ ඒ නිසා පසු මුලින් හටගත් අකුසල කර්මයන්ද අකුසල කර්මයන්ගේ මූලයන්ද අකුසලයන්ද අකුසල විපාකයන්ද නැවත නොහට ගන්න ආකාරයෙන් යටපත් වෙනවා කියන එකයි මෙතන මේ මහා ටීකාවේ අපිට පෙන්වලා දෙන්නේ. ඒක අපි විස්තර වශයෙන් කතා කරොත් මේකේම ඔන්න බලා ගන්න. ඒ අර්ථය අපි විස්තර වශයෙන් මෙතන පෙන්වලා තියෙනවා. ద్వార 6න් ප්‍රකට වූ අරමුණු අනිත්‍යයි දැක ගැනීම සිදුවීමට කලින් එම අරමුණ නිත්‍යයි සලකා බාර ගන්නා කෙලෙස් පහළ වීමට අවසර ලැබෙනවා. නිත්‍ය අනිත්‍යයි කියලා අපි නුවණ ඇති කරගන්න පෙර ඒවා නිත්‍ය වශයෙන් ගත්තු කෙලෙස් ඒ නිසා පහළ වීමට අවස්ථාව ලැබෙනවා. මෙලෙස පහළවීමට අවසර ලබන බැවින් අනිත්‍යයි නොදකින නොදක්නා එම අරමුණෙහි කෙලෙස් නිදන්ගත වේ. එතකොට අපි ඒ අනිත්‍යයි කියන නුවණ ත්‍රිලක්ෂණයේ පිළිබඳ නුවණ නැති හැම කෙනාටම ඒ දකින දකින වාරයක් පාසා අහන අහන වාරයක් පාසා අර අනිත්‍යයි කියන නොදකින නොදක්න ඒ අරමුණවල කෙලෙස් නිදන්ගත වේ. කෙලෙස් තැන්පත් වෙනවා. මෙලෙස නිදන්ගත වන බැවින් පසු කාලයේදී හේතු සම්පූර්ණ වූ වාරයක් පාසාම ඒ අරමුණ නිත්‍ය වශයෙන් සලකයි සිතයි මතයි. අන්න ඒ නිසා ඒ නුවණ නැති නිසා එයාට ඒ හම්බෙන වාරයක් පාසාම ඒවා පිළිබඳව නිත්‍යයි ආත්මයි කියන විදිහට අපි මානසිකාරය පවත්වනවා. මෙලෙස සිතන පතන බව පරිඋත්ථාන කෙලෙස් හැටියට සඳහන් වෙනවා. එතකොට නැවත නැවත ඒවා සිහි වෙවි එන වාරයක් පාසා අපි ඒ වගේ නිත්‍යයි කියන අදහස නැවත නැවත බලගන්නේ. ඒවට පරිඋත්ථාන කෙලෙස් හැටියට සඳහන් වෙනවා. ඊට පස්සේ නැවතත් හේතු කරුණු එළඹිව කල්ලි නිත්‍ය වශයෙන් සලකාගත් එම අරමුණ ලබා ගැනීමට වඩා ගැනීමට විනාශ කිරීමට හෝ උත්සාහ කරයි. නිත්‍යයි සලකා කෙලෙස් දිගට පහළවන නිසා එම කෙලෙස් මූල සහිත වූ අභිසංකාරයෝද කුසල කර්ම අකුසල කර්ම නම් වන එම අභිසංකාර නිසා හේතු සම්පූර්ණ අවස්ථාවේහි ප්‍රතිසන්දි විඥාන ආදීදි භවයේ නව විපාක ස්කන්ධයෝද පහළ වේ. එතකොට ඒ නිසාම අර නිත්‍යයි කියලා සලකා ගැනීම නිසා ඒවා ලැබෙන අවස්ථාවලත් අපි ඒවා පිළිබඳ ඒ විදිහටම අනුවණකම පවත්වන නිසා අපි තුල සකස් වෙන කර්මපත නිසා අනාගතේ ඒ කියන්නේ අපිට මරණාසන්න මොහොතේ ඒවා ඉදිරිපත් වෙලා ප්‍රතිසන්දි විපාක පවා සකස් කරලා දෙනවා. මෙලොව වශයෙන් අපිට ප්‍රවෘත්ති විපාක සකස් කරලා දෙනවා. පරලොව ප්‍රතිසන්දි විපාක සකස් කරලා දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. මෙලෙස සිදුවන බැවින් අලුත් භවයේ විපාක ස්කන්ධය අභිසංකාර නම් වූ කර්ම හේතු ඇති විතම පහළ විය හැක්කේ. ඉතින් ඒ නිසා අර නිත්‍යයි කියලා අපි තුල සකස් වෙච්චි මෝඩකම නිසාම මේ විපාක ස්කන්ධය ඒ කියන්නේ අර කර්ම ඒ සුදුසු අවස්ථාවේ මරණාසන්න මොහොතේ අවස්ථාව ආවම පහළ වෙන්න හැකියාව තියෙනවා. එතකොට ඒ කර්ම නොමැත්තේ නම් පහළ වියද නොහැක්කේ. එතකොට අපි ඒ විදිහට කර්ම සකස් කරගත්තේ නැත්නම් ඒවා ඉදිරිපත් වෙලා අපිට මේ ප්‍රතිසන්දියක් දෙනවා කියන එකක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට කර්මයේද නිත්‍යයි සිතන මතන කෙලෙසයක් නොමැති විට පහළ නොවේ. අන්න ඒකත් වැදගත්. දැන් එතකොට මේ කර්මයක් අපිට ප්‍රතිසන්දි වශයෙන් විපාක දෙන්න නම් නිත්‍යයි ආත්මයි කියන කෙලෙසය අපි තුළ අප්‍රහීනව පවතිනවා. ඒ නිසා තමයි මේ අපි කර්ම සිද්ධ කරත් ඒ කර්ම අපිට විපාක දෙන්න නම් අපි තුළ අර විදියට අවිද්‍යාව අප්‍රහීනව පැවතීමෙන් අපි නිත්‍යයි ආත්මයි කියලා ගත්තු කෙලෙස් අපේ මුලාසාගත බව සිතේ තියෙන නිසා තමයි අර අපි පෙර දකිනකොට අහනකොට අපි ඒ අරමුණු පිළිබඳව දැඩිව ගැනීම නිසා ආත්ම වශයෙන් ගැනීම නිසා ඒ සමාන දේවල් නැවත අපිට දකිනකොට සිහි වෙනකොට අර නිත්‍යයි ආත්මයි කියලාගත්තු කෙලෙසේ නිසාම නැවත නැවත ඒවා අපිට ඉදිරිපත් වෙලා විපාක කර්ම කුසල් අකුසල් සකස් වෙනවා. එතකොට කෙලස් කියන ඒවා නිත්‍යයි සිතා බාර ගන්නා බව නොමෙති විට පහළ විය නොහැක්කේ. ద్వාර ප්‍රකට වන ලක්ෂණෙහි එම අරමුණු නිත්‍යයි තත්වාකාරයෙන් දැනගත් විට වනාහි නිත්‍යයි සිතන මතන බවට අවසර නොලැබෙන්නේ. එතකොට ඒවා අපිට ප්‍රකට වෙනවනම් ඒවා අනිත්‍යයි කියලා අපිට ප්‍රකට වෙලා තියෙනවනම් ඒවා අපිට මේ අවසර ලැබෙන්නේ නැහැ ඒවට කෙලස් පහළ වෙන්න. එබැවින් ద్వාරහයි ප්‍රකට වන මොහොතේ අරමුණ අනිත්‍යයි තත්වාකාරයෙන් දැනගන්නා අනිච්ඡානුපස්සනා පහළ වී නම් එම අරමුණ නිත්‍යයි සිතා බැඳි ගැනීම නම් වූ අනුසය කෙලස් දුරුවේ. එතකොට මේ කියන්නේ ආරම්භන අනුසය පිළිබඳව නිත්‍යයි කියලා අපිට එන ආත්ම වශයෙන් අපි තුල සකස් වෙන අරමුණක් පාසාම අපි භාවනාව තුළින් ඒ දැන් අපිට පහළ වෙනේ අරමුණු අතීත අරමුණු පිළිබඳව අනිත්‍යයි අනාත්මව දුක් බව කෙනෙක් නිතර නිතර පුරුදු කරමින් විදර්ශනා ඥාන දියුණු කරනවා නම් අන්න ඒ ඥාන බලයෙන් අර නිත්‍යයි ආත්ම වශයෙන් ගත්තු ආරම්භන අනුසය කියන එක දුරු වෙලා යනවා, ගෙවිලා යනවා. නිත්‍යයි සිතන මතන පරිඋත්ථානයේද දුරු වේ. එම අරමුණ හා සම්බන්ධයෙන් වේතික්කමන, ඒ කියන්නේ අර ක්‍රියාත්මක කරන රැස් කරන අபிසංකාරද දුරු වේ. අபிසංකාර පවා නොමැති බැවින් කර්මයේ විපාක වන අලුත් බව ස්කන්ධයෝද පහළ නොවීම සංසිඳි. මෙලෙස අනුසයෙන් පටන්ගෙන අලුත් බව ස්කන්ධයන් තෙක් පහළ නොවීම වශයෙන් දුරු කිරීම කළ හැකි බැවින් අනිච්ඡානුපස්සනාව වනාහි එම කෙලෙස් කර්ම විපාක ස්කන්ධයෝ දුරු කරන්නේ යයි දක්වයි. අන්න ඒ නිසා තමයි කියන්නේ අනිච්ඡානුපස්සනාවෙන් විදර්ශනා ඥානයෙන් අර කෙලෙස් කර්ම විපාක දුරු කරනවා කියන්නේ. එතකොට දුරු කරයි යන්න නිවීම පහළ නොවීම පහළ වීමට අවසර නොදීම වන්නේ දුක්ඛානුපස්සනා, ඒ වගේම අනත්තානුපස්සනාවෙන්ද සැපයි ආත්මයි කියලා සලකාගත්තු කෙලෙස්ද ඒ විදිහට පිළිවෙලෙන් දුර වෙනවා. එබැවින් අට කතාවන්හි විපස්සනා වනාහි විපාක ස්කන්ධය අபிසංකාර සහිත කෙලෙස්ද තදංග ප්‍රහාණ වශයෙන් දුරු කරයියි දක්වන්නේ මේ නිසයි කියලා මේ අට කතාවේ කියන කතාව මහා ටීකාචාර්යයන් වහන්සේලා විස්තර කරනවා. ඉතින් එතකොට දැන් ඔබට යම් ප්‍රමාණයකට පැහැදිලි වෙන්න ඇති අපි තුල විදර්ශනා ඥාන නොමැති වීම නිසා ආයතන හයෙන් අරමුණු ගන්නකොට අපි රැකී ආරක්ෂා කරනකොට, ගෙවල් දොරවල් වල කටයුතු කරනකොට, අඹ දරුවන් වශයෙන් පෝෂණය කරනකොට, තව නොයේ ක්‍රියාකාරකම් ඔස්සේ මේ දකින අහන දේ ඔස්සේ අපිට නිත්‍යයි ආත්මයි කියන අදහස පැලපදියම්. මෙන්න මේක ටික ටික පැලපදියම් වීම නිසා තමයි අපිට අවස්ථාවට හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන මේ ස්කන්ධයන් අරඹයා මේ සජීවී විදියට ඒවා තියෙනවාමයි කියන විදිහට අපිට මේ හිතේ වැටහීමෙන් ඒවා ඒ තරම් ආකාරයෙන් පුරුදු කරලා තියෙන නිසා. ඉතින් ආන්නේ පුරුද්ද නිසාම තමයි අපිට ඒ දුස්ති තණ්හාවාදී මේවා නිසා තමයි අපිට ඒ දිනදා ජීවත් වෙනකොට නොඒක ආකාරයේ රාග, දේශ, මෝහ, කලහ, විවාද, ඒ වගේම ඇනුම් ගැටුම් බැනුම් ආදී මේ නොඒක කර්ම කෙලස් විපාක පහළ වෙනවා. ඒතකොට විදර්ශනාවෙන් කරන්නේ අන්න අර නිත්‍යයි ආත්මයි කියලා ගත්තු ගතිය දුරු කරනවා. මොකද ඒක ඇත්තටම ධර්මතාවයක් වශයෙන් තියෙන එකක් නම් ඒවා දුරු කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් ඒවා අපි තුල අනුශේ වශයෙන් තැම්පත් වෙච්ච කෙලෙස් නිසා ඒවා දුරු කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් අන්න ඒ නිසා දැන් මේ අපිට නමුත් ඇස් ඉදිරියට රූපයක් පේනකොට ඒක තියනවා හැටියට නිකන් ධර්මතාවයක් හැටියට වැටහෙනවා. නමුත් ඇත්තට මෙහි සත්‍යතාවය තමයි ඒ මොහොතේ ස්කන්ධයන් පහළ වීම නිසායි පෙනීම උනේ, ඇහිම උනේ. මෙන්න මේ නුවණ දියුණු වුණාම අර ධර්මතා වශයෙන් වැටහෙන ඒ විපරිත අදහස ගෙවිලා යනවා. අන්න ඒ ගෙවිලා ගියාම ඒ නිසා පහළ වෙච්ච කුසල් අකුසල් කර්ම කෙලෙස් වලට ඉදිරිපත් වෙන්න බැරි බව තමයි මම ගිය සැරෙත් යම් ප්‍රමාණයකට මතක් කරේ. මේ මොහොතෙත් මේ වෙලාවේ ඔබට තේරුම් කරලා දෙන්න උත්සාහවත් වෙන්නේ මේ විදර්ශනා ඥාන කියන එක අපිට විශේෂයෙන් වැදගත් වෙන්නේ. අන්න ඒ නිසායි කර්ම ශක්තිය දුර්වල කරලා දාන්න පුළුවන්. කර්ම ශක්තිය ගෙවලා දාන්න පුළුවන්කම තියෙනවා මේ ත්‍රිලක්ෂණයට. එතකොට ඇත්තටම සැබෑ විපස්සනාව හැටියට මං ඔය ගෙසරේ මතක් කරා විමුක්ති ద్వාර වැඩසටහන් වල සැබෑ විපස්සනාව පටන් ගන්නෙ කොතනින්ද? මේ අනිත්‍ය දුක් අනාත්ම කියන ත්‍රිලක්ෂණයේ ප්‍රකට වීමත් එක්ක තමයි සැබෑ විපස්සනාව පටන් ගන්න. ඉතින් අන්න ඒ නිසා ඒ අනිච්චානුපස්සනාව දක්වා පිහි දියුණු කරගෙන තිබුණොත් එයාට පුළුවන්කම තියෙනවා එදිනදා ජීවිතයේදී ඒ කෙලෙස් කර්ම නැති කරගෙන එයාට මාර්ගඵලන ලැබුවොත් සුගති පරායන වෙලා නිවන් දක්වා යන්න. ඒ නිසා ඒකේ අපි තම් නොතේරෙන කාරණා තියෙනවා නම් අපි සාකච්ඡාවේදී කතා කරමු. දැනට අපි ආපහු මේකට අදාළ කර්මයේ පිළිබඳව අපිට සඳහන් කරලා තියෙන වටිනා කොටසක් තියෙන මේ කර්ම ප්‍රත්‍ය පිළිබඳව ඒක පිළිබඳව අපි කතා කරන්න මේ වෙලාවේ අදහස් කරගන්නවා. කර්ම ප්‍රත්‍ය පිළිබඳව අපි පොඩ්ඩක් කතා කරමු. මේක ගොඩක් අපිට වැදගත් මේ කර්මය මාතෘකාව නිසාම මේක සූවිසි ප්‍රත්‍යයේ ප්‍රත්‍ය විස්තරය තියෙන්නේ මේ අපි හිත උපදින ක්‍රමයේ පිළිබඳව ප්‍රත්‍ය ප්‍රත්‍යුප්පන්න ගැන කතා කරනකොට මේ සූවිසි ප්‍රත්‍යයේ මේ කර්ම ප්‍රත්‍ය කියන එක කොහොමද අපිට මේ කුසල් අකුසල් ඇති කරන්නේ කියන එක. ඒතකොට ඇත්තටම කර්මය කියන එකට අපිට මතක් වෙන්නෙම මේ අකුසල් කුසල් කියන මේ අදහස තමයි අපිට එන්නේ. ඒ කර්මපතය පිළිබඳ. නමුත් කර්ම ප්‍රත්‍ය කියන එකේ තියෙන්නේ ඒ අදහසක් තියෙනවා. නමුත් ඒටත් වඩා තවත් මේ කර්ම කියන ප්‍රත්‍ය සිදු කරන තවත් බොහෝ ක්‍රියාවන් තියෙනවා సంతානයක තුල. ඉතින් ඒ නිසා මේ අපි කර්ම ප්‍රත්‍ය පිළිබඳව කතා කරමු. දැන් අපි පටිච්චසමුපාදයේ නොඑක් මේ ප්‍රත්‍ය පිළිබඳව අරගෙන කතා කරා. ආරම්භන ප්‍රත්‍ය පිළිබඳව ඊට පස්සේ හේතු ප්‍රත්‍ය පිළිබඳව කතා කරා. ඒ අතර මේ අවිද්‍යාව කොහොමද කුසල් අකුසල් වලට ප්‍රත්‍ය වෙන්නේ කියන එක පිළිබඳව කතා කරා. ඉතින් එතකොට අපි දැන් ධර්මතා හැටියට ගත්තාම දැන් මෙතන කුසලයක් අකුසලයක් කියන එක සකස් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව. එතකොට ඒකට විපාක දෙන්නේ කියන එක පිළිබඳව මේ සත්පුද්ගල භාවයෙන් තොරව තමයි අපිට මේවත් බුද්ධ ශාසනය විග්‍රහ කරන්නේ. එතකොට පුද්ගල භාවයේ පුද්ගලයේ කුසල කුසල රැස් කරගන්නවා කියන එක අපිට ඒකේ නොතේරෙන බවක් නැහැ. ඒක සාමාන්‍ය වැටහෙනවා. කෙනෙක් දන් දෙනවා, සිල් රකින්නවා, බණ භාවනා කරනවා. එතකොට කුසල රැස් වෙනවා. සත්තු මරන, හොරකම් කරන ආදී මේ වැරදි දේවල් කරනවා. අකුසල කර්ම සකස් වෙනවා. අකුසල කර්ම නිසා ඒ සත්‍යෝ පුද්ගලයෝ දුගතිය උපදිනවා. කුසල කර්ම නිසා සුගතිය උපදිනවා කියලා මේ කාරණාව අපිට පැහැදිලි. නමුත් මං ඒ සැරේ මතක් කරේ කම්මස්සකාර කෝණත්ති විපාකස්සච වේදතෝ සුද්ධ ධම්මා පවත්තන්ති ඒ වේතං සම්ම දස්සනං. කර්මයේ කරන කෙනෙක් නැහැ, විපාක විඳින කෙනෙක් නැහැ. සුද්ධ ධම්මා පවත්තන්ති පිරිසුදු ස්කන්ධ ටිකක් තියෙනවා. කර්මයක් වෙන තැනක් කෙනෙක් පුද්ගලයෙක් ඉන්නව නෙවෙයි, එතනක් තියෙන්නේ ස්කන්ධ ටිකකගේ 15. ඒ ස්කන්ධයන්ට හැකියාව තියෙනවා තමන් හටගන්න මොහොතේත් තමාගේ බලයෙන් නාම රූප ධර්මයන් උපද්දවීමේ හැකියාවකුත් තියෙනවා. ඒ ස්කන්ධයන් හටගෙන නිරුද්ධ වුණන් පස්සේ සුදුසු අවස්ථාව ආවහම අනාගතයේදීද විපාක දෙන්න හැකියාවක් තියෙන ඇතැම් සිත් තියෙනවා. මේ විදිහට යමක් වෙන බව, වීමක් වෙන බව අපිට පැහැදිලි. එහෙම ධර්මතාවයක් තියෙනවා. යම් චේතනාවකට හැකියාවක් තියෙනවා තමන් සමග තවත් නාම රූප ධර්මයන් උපද්දවන්න. ඒක අපිට නොතේරුණත් අපි පිළිගන්න කාරණා. ඒ විතරක් නෙවෙයි, අපිට වැටහුන් නැතත් අපි දන්නවා අනාගතයේදී අපි කරන කුසල් අකුසල් වලින් විපාක දෙනවා කියලා. එහෙනම් මේ විපාක දීම හෝ කිරීම කියන තැන පුද්ගලයෙක් නෑ කියන එක අපි බෞද්ධයෝ වශයෙන් දන්නවා නම්, එහෙනම් මෙතන කුමක් හෝ හේතු ඵල දහමක් සිද්ධ විය යුතුයි. අන්නේ එතන සිද්ධ වෙන ක්‍රියා ශක්තිය, ක්‍රියා දාමය තමයි කර්මය විපාකයේ හැටියට සඳහන් වෙන්නේ. ඉතින් අන්න ඒක පිළිබඳව තමයි අපි කතා කරන්න ඕනේ. දැන් මේකේ කර්ම ප්‍රත්‍ය පිළිබඳව කතාවේදී තියෙනවා අත්පා ආදී ශරීර අවයන් එසවීම, පහත් කිරීම, දිගු කිරීම, හැකිලවීම ආදී ඌ දීම්, ගැනීම්, පහර දීම්, කතා කිරීම, විමසීම් ආදී වූ ද කායිකවද වාචිකවද මානසිකවද සකල ක්‍රියාවන් සිදු කිරීමේ උත්සාහයක් සිත හා සම්බන්ධව ඇත්තේ. එතකොට ඇත්තටම මේ මොනවා හරි යම් ක්‍රියාවක් අපි කරනවා, අතක් ඔසවනවා නම්, නැගිටිනවා නම්, යම් නොයේ ක්‍රියාකාරකම් කරන්නේ යම් උත්සාහයක් ශක්තියකින්. ඒ උත්සාහවත් වීම ශක්තියේ බලයෙන් තමයි අපි මේ අතක් එසවීම, යම් කෙනෙකුට කෙනෙක් පහර දෙනවා නම්, දුවනවා නම්, වාඩි වෙනවා නම්, යම් නොයේක් දේවල් කරන්නේ. චිත්තචෛතසික ධර්මයන්ගෙන් තියෙනවා ඒ තමා සමගම උපදින ධර්මයන් ඒ ක්‍රියා විශේෂ යෙදවීමේ ක්‍රියාසාධක ශක්තිය. මේක අපි හොඳට තේරුම් ගත්තාම ඒක තියෙන බව තේරෙනවා. ඒකට මේ ස්වාමීන් වහන්සේ, රේවකාණී ස්වාමීන් වහන්සේ මතක් කරනවා හරියට යන්ත්‍රයක්, වාහනයක් යෑම, තල්ලු කිරීම, යෑම කියන එක සිද්ධ වෙන්නේ ඒ යන්ත්‍රයේ තියෙන වායුවේ ශක්තියම. යන්ත්‍රයේ ක්‍රියා කිරීමේ වේගයක් ඒ යන්ත්‍රයක, වාහනයක තියෙනවා. ඒ වායුවේ බලයෙන් තමයි ඒ වාහනේ රෝද කරකලා ඉදිරියට යෑම වෙන්නේ. එතකොට වාහනේ යම් ක්‍රියා යෑමක්, ආපසු වීමක් හෝ යම් ක්‍රියාවක් තියෙනවනේ, ඒකෝටම යන්ත්‍රයෙන් උපද්දවන ඒ ක්‍රියාසාධක වායු ශක්තිය උපකාර වෙනවා. එතකොට තල්ලු කිරීම වේගය මේද, එය සිත හා සම්බන්ධ වූ වේගයක් වන බැවින් ඒ අටුවාටිකාලෝ චිත්ත ප්‍රයෝගය යන නම විවහාර කෙරේ. අන්න ඒ වගේ මෙන් මේ සිතෙත් එහෙම හැකියාවක් තියෙනවා. අර යන්ත්‍රයේ කියලාගෙන වාහනයක් ඉදිරියට යෑම ඒ වාහනයේ උපද්දවන වායුවේ බලයෙන් සිද්ධ වෙනවා හා වගේම සිතෙන් උපද්දවන යම් වේගයක් තියෙනවා. ඒ වේගෙන් මේ සත්පුද්ගලයෝ තුළ ක්‍රියාකාරකම් වෙනවා. අන්න ඒකට අටකථාචාරින් වහන්සේලා අදහස් කරන චිත්ත ප්‍රයෝගය කියලා. චිත්ත ප්‍රයෝගේ තොට යන්ත්‍රයක සෑම අවයවයක්ම ක්‍රියා කිරීමේ මූලය වායුවේ තල්ලු කිරීම වන්නක් මෙන්ම ඒ චිත්ත ප්‍රයෝග සංඛ්‍යාත වේගය හෙවත් උත්සාහය චිත්තචෛතසිකයන්ගේ ක්‍රියා කිරීමේ මූලය වේ. එතකොට චිත්තචෛතසිකයන් මේ ක්‍රියාත්මක වෙන්නේ. දැන් අපි ඒකට පුද්ගලයෝ සත්වයෝ ඈඳගත්තට චිත්තචෛතසික ධර්මයන්ගෙන් තමයි ඒ සිද්ධිය වෙන්නේ. එතකොට යන්ත්‍රයේ මූලස්ථානෙහි වායුව තල්ලු කරන කල්ලි එහි සියලුම අවයව ඒට අනුකූලව සැලෙන්නාක් මෙන් චිත්ත ප්‍රයෝග සංඛ්‍යාත වේගය අනුව එය හා සම්බන්ධ වූ සකල චිත්තචෛසියෝම ක්‍රියා කෙරේ. අන්නේ ක්‍රියා කරනකොට තමයි අපි කියන්නේ පුද්ගලයෙක් ඉදිරියට යනවා, පුද්ගලයෙක් පසුපස එනවා, පුද්ගලයෙක් මේ දේවල් කරනවා කියලා අපි විවහාර කරන්නේ අර චිත්ත ප්‍රයෝගයෙන් ඒ චේතනාවට අනුව සිද්ධ කරන ඒ ක්‍රියාකාරකම් වලට. එතකොට චිත්තය හා සම්බන්ධ ඒ මූලික වේගය උත්සාහයයි කියන නමුත් එය වීරිය චෛතසිකය නොවේ. එතකොට මේකේ එහෙම වේගයක් චිත්ත චෛතසික ධර්මයන් ක්‍රියාත් කිරීමේ ශක්තියක් හිත තුළ තියෙනවා කිව්වට ඒක වීරිය නෙවෙයි. වීරිය නෙවෙයි. ඒ චිත්ත ප්‍රයෝග සංඛ්‍යාත වේගයට චේතනාවයයිද කර්මයයිද කියනො ලැබි. අන්න ඒක තමයි මේ චේතනාව කර්මය කියලා කියන්නේ. චිත්තචෛසික ධර්මයන් ක්‍රියා කිරීමේ අපි ඒක තේරෙන විදිහට කියව අත එසවීම, හකුළුවා ගැනීම, නැගිටීම, ඉඳ ගැනීම කියන මෙන්න මේ ක්‍රියාවන් සිද්ධ කරන්නේ යම් ශක්තියක. ඒක තමයි සිත හා සමගම උපද්දි චේතනාව. එහෙම චේතනාවක් නොයිපුදනා නම් මේ අත එසවීමක් කියන එක කරන්න බෑ. අපි යම් දෙයක් අපි යම් බර දෙයක් ඔසවලා ගන්නවා කියමු. මේ ඔසවලා ගන්නේ ඒ පුද්ගලයාගේ තියෙන චේතනාවේ ශක්තිය අනුව. ඒ නිසානේ දැන් හැමෝටම එකම විදිහේ බර උපද උස්සන්න බෑ. දැන් අපි ඇතැම් මේ දැන් අපේ අතීතයේ ධර්මයේ සඳහන් වෙන ඇතැම් ස්වාමීන් වහන්සේලාට ඒ වගේම ඇතැම් ගිහි අයට පවා පුදුමාකාර කාය බලයක් තිබිලා තියෙනවා. අඟුලිමාල මහ රහතන් වහන්සේට ඇත්තු පස් දෙනෙකුගේ බලය තිබිලා කියනවනේ. ඉතින් ආන්න ඒ වගේ ඒ කර්මයෙන් කුසල අකුසල කර්මය නිසා ලැබිච්ච ශක්තිය. ඒක චේතනාව මත පදනම් වෙලා තියෙනවා. මෙන්න මේ චේතනාවෙන් ඇති කරන මේ ශක්තිය තමයි කර්මය කියලා කියන්නේ. එය එතකොට ඒ චේතනාවේ නානත්වයක් තියෙනවා. ඒ අනුව ඒ පුද්ගලයාට ඒක වෙනස් වෙනවා. එතකොට ඒ ක්‍රියාවෙන් ක්‍රියාවේ වෙනස් වෙනවා. ඒක තමයි මෙතන කියන්නේ. සාමාන්‍යයෙන් එකක් වුවද ආකාර නානත්වයෙන් අනේක ප්‍රභේද වේ. ඒ චේතනාව එකක් කියලා අපි කිව්වට ඒකට ඒකේ චේතනාවේ ප්‍රභේද නොඑක් ආකාරයෙන් සමාන චෛසික ගණකින් යුක්තවන එක් සිතක් අනේක ක්‍රියා සිදු කර හැකිවන්නේ අන්න ඒ නිසායි. එතකොට දැන් අපි යනවා කියන චේතනාව නිසා තමයි ඒ යෑම ක්‍රියාව තුළ කොයිතරම් ක්‍රියාකාරකම් තියෙනවද. යෑම තුළ මේ පාදයේ එසවීම, ඉදිරියට යැවීම, පහත් කිරීම, පොළොවට තද කිරීම, අනිත් පාදයේ එසවීම මේ වගේ අපි විනාඩි 5ක් යනවනම් ඒ විනාඩි 5 යෑම කියන ක්‍රියාව තුළ ඒ හටගන්න නාම රූප ධර්මෝ සකල නාම රූප ධර්මයන් ඉපැද්දුවේ යෑම කියන චේතනාව නිසාමයි. ඒ යෑම කියන චේතනාව නොයිපදුනා නම් ඒ විනාඩි 5 තුළ හටගන්න නාම රූප කිසිවක් උපදින්නේ නැහැ. ඒක අපිට පැහැදිලි. ආන්නේ නිසා තමයි මේ චේතනාව තමයි ඒ සිද්ධිය කරන්නේ. නමුත් චේතනාවට පමණක් මේක කරන්න බෑ. අනේ නමුත් මේ චේතනාව නොයිපදුනොත් හිත තිබුණට ඒ ක්‍රියාකාරකම් කරන්න බැරි නිසා කර්මයේ චේතනාවයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඒක මේකේ කියන සෝමනස්ස සාගත ඥාන සම්පයුත් අසංකාරික කාමාවචර කුසල චිත්තය චෛතසික 33ක් ඒ කියන්නේ 33ක් සමග තමයි උපදින්නේ. දැන් මේ කියන්නේ පින්වතුනි දැන් අපිට මොනවා හරි කුසලයක් කරනකොට ඒ කුසලයක් සිද්ධ වෙන්න පුළුවන් හිත තමයි මේ නම් කරන්නේ. කුසල කර්මයක්. අපි කියමු දන් දෙනවා කියලා යම් කිසි කෙනෙක් නුවණින් යුක්තව කර්මීය විපාක සිහි කරගෙන දන් දුන්නොත් ඒ හැම පුද්ගලයන්ටම පහළ වෙන්නේ මෙන්න මේ සිත. මොකද සෝමනස්ස සාගත සතුටින් යුක්තව නුවණේ පෙරදරි කරගෙන එතකොට තව කෙනෙකුගේ උත්සාහයක් නැතුව යම් දානයක් දුන්නොත් ඒ හැම කෙනාටම පහළ වෙන්නේ මේ හිතයි. ඒ හිත නම් කරන. ඒ මොකද්ද? සෝමනස්ස සාගත ඥාන සම්පවිත අසංකාරික කාමාවසර කුසල චිත්තය. එතකොට කුසල් සිත්තේ ඉපදුනේ චෛතසික 33ක් සමග. ධර්ම 33ක් වෙයි හිතත් එක 34ක් එතකොට. එතකොට ධර්ම 34ක් ඇති ඒ ධර්ම රාශියට අයත් චේතනාව. එතකොට ඒ ධර්ම 34ක් තියෙන ඒ චේතනාවට දීම සිද්ධ කිරීමේ උත්සාහයක් වුණොත් ඒකෙන් දාන ක්‍රියාව සිද්ධ කරනවා. වැඳීම සිදු කරන්න ඕනේ කියලා කුත් වඳිනවා. මල් කඩන්න ඕනේ, බුද්ධ වන්දනා කරන්න ඕනේ, පිරිත් කියන්න ඕනේ, වත් පිළිවෙත් කරන්න ඕනේ කියලා මේ කුමන කුමන හෝ ක්‍රියාවක් සිද්ධ කරොත් ඒ ක්‍රියාව සිද්ධ කිරීමේ හැකියාව ඒ චේතනාවට තියෙනවා. නමුත් හිතක් වශයෙන් ගත්තාම අර හිතමයි ඥාන සම්පයුත් අසංකාරික සිතමයි පහළ වුනේ. නමුත් මේ චේතනාවේ නානත්වයේ මත ඒක දානේ දෙනවා දෙනවා වෙන්න පුළුවන්, වඳිනවා වෙන්න පුළුවන්, බුද්ධ වන්දනාව කරනවා, මල් කඩනවා, වත් පිළිවෙත් කරනවා, අභිවාදනය කරනවා, මේ හැම එකක්ම නොඑක් දේ සිද්ධ වෙනවා. ඒ හැම දෙයක්ම සිද්ධ වුනේ අර චේතනාව පදනම් වෙලා. එතකොට ඒ අපි දානයක් දීම හෝ කුසල් කිරීම මත හටගත්තු නාම රූප ධර්මයන් තියෙනවා. අපි ඒක පැහැදිලි, ඒක නාම රූප ධර්මයන් උපද්දවන. මේ නාම රූප ධර්මයන් කුමකින්ද ඉපදුනේ? ඉබේ හටගත්තේ නැහැ, මේ චේතනාවේ බලයෙන් හටගත්තේ. අන්න ඒ චේතනාව තමයි හැකියාවක් තියෙනවා ඒ චේතනාවට. ඒ චේතනාව හටගත්තන් පස්සේ තමා සමගම චිත්තචෛසික ධර්මයන් ඒ මොහොතේ උපද්දවාගෙන උපදීමේ හැකියාවක් තියෙනවා. අන්න ඒකයි කර්ම ශක්තිය කියලා කියන්නේ, කර්ම ප්‍රත්‍යය කියලා කියන්නේ අන්න ඒකයි. එතකොට ඒ චෛතසික ධර්මයක් එක් චෛතසික ධර්මයක් වූ නොඒ ප්‍රභේදගත වූ එක්ම චෛතසිකයක් වූ මේ චේතනාව තවත් ධර්මයන්ගේ සහයෝගය නොලැබ දානාදී ක්‍රියා සිදු කිරීමට සමත් වෙන්නේ නැහැ. ඒ චේතනාව තිබ්බට කරන්න බෑනේ. ඒ අරඹයා තවත් චෛතසික ධර්ම පහළ වෙන්න ඕනේ, හිත පහළ වෙන්න ඕනේ. ඒ නිසා ඇතැම් ක්‍රියාවක සිද්ධියට චේතනාවට චිත්තචෛතසිකයන්ගේ සහයෝගය ලැබිය යුතුයි. ඇතැම් ක්‍රියාවක් සිද්ධ වීමට චේතනාවට චිත්තචෛතසිකයන්ගේ හා රූපයන්ගේද සහයෝගය ලැබිය යුතුයි. ඒ ක්‍රියා සම්බන්ධයෙන් උපදනා චේතනාවන්ට උවමනා රූපාරූප ධර්මයක් තමන් සමගම ඉපදවීමේ ශක්තියක් ඇත්තේ. එබැවින් චේතනාව ක්‍රියා සිද්ධියට උවමනා රූපාරූප ධර්මයන් උපදවාගෙනම ඒ රූපාරූප ධර්මයන් සමගම උපදී. බලවත් වූ ඇතැම් චේතනාවන්ට අනාගතයේදීද රූපාරූප ධර්මයන් ඉපදවීමේ ශක්තියක් ඇත්තේ. කුසලා කුසල විපාක ක්‍රියා වශයෙන් චේතනාව සිව්වැදෑරුම් වේ. එතකොට ඒ චේතනාවට හැකියාව තියෙනවා තමන් සමගම නාම රූප ධර්මයන් ඒ ක්‍රියාවට අදාළව උපදවාගෙන උපදින්න. එතකොට ඒ විදිහට උපදින චේතනාව බලවත් වුණාන් පස්සේ ඒ චේතනාවට හැකියාවක් තියෙනවා ඒ දේවල් නිරුද්ධ වුණත් අනාගතයේදී කුසලා කුසල විපාක ක්‍රියාවන් උපද්දවීමේ හැකියාවක් ශක්තියක් තියෙනවා ඒ චේතනාවන්ට. එතකොට කුසලා කුසල විපාක ක්‍රියා වශයෙන් චේතනාව සිව්වැදෑරුම් වෙනවා. කුසල් චේතනා, අකුසල් චේතනා, විපාක චේතනා, ක්‍රියා චේතනා කියලා. එතකොට පංචෝකාර භූමියේ උපදනා වූ පංච විඥාන චේතනාවන්ගෙන් අන්‍ය වූ සකල කුසලා කුසල විපාක ක්‍රියා චේතනාවම තමන් හා රූපාරූප ධර්මයන් ඉපදීමට සමත් වේ. පංචෝකාරී කියලා කියන්නේ අපි කියපු මේ රූපය සහිත උපදින කාම භවය, මනුස්ස ලෝක, දිව්‍ය ලෝක ආදී ස්කන්ධයන් පහක් තියෙන භූමිය හා රූපාවචර බ්‍රහ්ම ලෝක කියන්නේ. මෙන්න මේ වල උපදින චේතනාවත් පංච විඥාන චේතනාවත් පංච විඥාන චේතනාවෙන් අන්‍ය වූ සකල කුසලා කුසල විපාක්‍රියා චේතනාව තමන් හා රූපාරූප ධර්මයන් උපදවයි. එතකොට පංචෝකාරේන මේ පංච විඥානය කියන්නේ චක්කු විඥාන, සෝත විඥාන ආදී උපදින චේතනාවක් තියෙනවා. ඒ චේතනාවට පුළුවන් කමක් නැහැ රූප ධර්මයන් උපද්දවන්න. ඒ පංච විඥානයෙන් සමග උපදින චේතනාවට චෛතසික ධර්මයන් උපද්ද වෙන්න හැකියාවක් තියෙනවා. නමුත් ඒ චේතනාවන්ට රූප උපද්දවන්න බෑ. නමුත් ඒ පංච විඥානයන් හැරුණාම ඒ වගේම අරූපාවචර ලෝකේ උපදින ඒ චේතනාවන් විපාක ක්‍රියා චේතනාවන් හැරුණාම අනිත් හැම සිතකටම ඒ හිතේ තියෙන චේතනාවට තමන් සමග උපදිනකොට තමා සමගම නාම ධර්මියෝ රූප ධර්මියෝ කියන දෙකම උපද්දවීමේ හැකියාවක් තියෙනවායි චේතනාවට. ඒ විතරක් නෙවෙයි සුදුසු අවස්ථාව ආවම අනාගතයේදීද රූපාරූප ධර්මයන් ඉපදවීමේ ශක්තියක් තියෙනවා. අන්න ඒ ක්‍රියාසාධක ශක්තියට, ඒ කියන්නේ වර්තමානයේද නාම රූප ධර්මයන් උපද්දවීම හා සුදුසු අවස්ථාව ආවහම අනාගතයේදීද නාම රූප උපදවීමේ හැකියාවේ යම් ශක්තියක් තියෙනවා නම් අන්න ඒකට කර්මප්‍රත්‍යයයි සඳහන් කරනවා. කර්මප්‍රත්‍ය කියලා සඳහන් කරනවා. එතකොට මේ කර්මප්‍රත්‍ය කොටස් දෙකක් තියෙනවා, සහජාත කර්මප්‍රත්‍ය හා නානක්ෂණික කර්මප්‍රත්‍ය. සහජාත කර්මප්‍රත්‍ය කියලා කිව්වේ තමන් උපදින ඒ මොහොතේ වර්තමානයේ. දැන් අපි කියමුකෝ අපිට මේ අපි අත ඔසවනවා කියලා උදාහරණයක් වශයෙන්. දැන් මේ අත එසවීම කියන එක අපිට කුසල් සිතින් කරන්නත් පුළුවන්, අකුසල් සිතින් කරන්නත් පුළුවන්. පුතග්ජනයන් ওই දෙකෙන් එකකින් තමයි කරන්නේ. රහතන් වහන්සේලා ඒක ක්‍රියාසිතකින් කරනවා. මේ අත එසවීම කියන එක විපාක සිතකින් කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ අත එසවීම කුසලයෙන් හෝ අකුසලයෙන් කරන්නේ. ඒතකොට මේ අත එසවීම කියන ක්‍රියාව සිද්ධ කරන්න අපි තුල උපදිනවා චිත්තචෛසික ධර්ම. ස්කන්ධ ටිකක් හටගන්න. එතකොට ඒ අත එසවීම නම් අස ඔසවන්න ඕනේ කියන චේතනාවක් හා අත එසවීමේ චේතනාවක්ද පහළ වෙන්න ඕනේ. එතකොට මේ අත එසවීමේ චේතනාවක් පහළ වෙලා අත එසවීමේ ක්‍රියාව සිද්ධ කරන්න නම් ඒ චේතනාව සමගම එසවීම සිද්ධ කරන්න අවශ්‍ය වායෝ ධාතු ඇතුළු රූප ධර්මියෝද නාම ධර්මියෝද උපදවන්න අවශ්‍යයි. අන්න ඒ චේතනාව ඔසවනවා කියන චේතනාව සමගම නාම රූප ධර්මයන් උපදවාගෙන උපදවන යම් ශක්තියක් තියෙනවා නම් ඒකට කියන්නේ සහජාත කර්මප්‍රත්‍ය කියලා. වර්තමානයේ ඒ හිතේ උපදින නාම රූප ධර්මයන්ගේ ප්‍රත්‍යයට කියනවා සහජාත කර්මප්‍රත්‍ය කියලා. ඒ චේතනාව සමගම උපදින. ඒක නානක්ෂණික කර්මප්‍රත්‍ය කියලා කියන්නේ අනාගතයේදී සුදුසු අවස්ථාව පහළ වුණාම අර චේතනාව නිරුද්ධ වුණත් බලවත් චේතනාවක් තිබුණොත් අනාගතයේදී රූපාරූප ධර්මයන් හෙවත් විපාක සකස් කරලා දීමේ ශක්තියට කියනවා නානාක්ෂණික කර්මප්‍රත්‍ය කියලා. අන්න ඕක තමයි කර්මයේ දෙවදෑරුම් වෙනවා, කර්මප්‍රත්‍ය ශක්තිය. දැන් මේව පටලා ගන්න එපා. මම මේ කතා කරන්නේ ප්‍රත්‍ය ශක්තියක් පිළිබඳව. හොඳට නුවණින් වටහා ගන්න මේක. අපි කතා කරන අර කර්මය කියලා, දැන් කුසල කර්මයෝ අකුසල කර්මයෝ අපි ඉගෙන ගත්තා, ඒවා කුසල කර්මයන්ට මේ වේ විපාක කියලා අපි කතා කරා. ඉතින් අන්න ඒ කුසල අකුසල කර්මයන් තුල තියෙන ශක්තිය මොකද්ද කියන එකයි මේ සඳහන් කරන්නේ. එතකොට අපි පුද්ගල භාවයේ අත්හැරියොත් මේ සිද්ධාන්ත වෙන යම් ශක්තියක් තියෙන්න ඕනේ. අන්න ඒකයි අපි වටහා ගන්න ඕනේ. මේක වටහා ගත්තාම තමයි අපි තුළ මේ පුද්ගලයේ කරනවා, මම කරනවා, මම කුසල් කරනවා, මම අකුසල් කරනවා කියන මේ දුස්තිය අයින් වෙලා එයාට හේතුඵල දහමක් ප්‍රකට වෙන්නේ. එතකොට ඒ හේතුඵල දහම් ප්‍රකට වුණාම තමයි අන්න අර කතාව කියන්න පුළුවන්. මොකද්ද කම්මස්සකාරකෝ නත්ති? කර්මයේ කරන කෙනෙක් නැහැ. කර්මයේ නැමැති යම් ප්‍රත්‍ය ශක්තියක් නිසා ඒ චේතනාවට අනුව කුසල අකුසල් සකස් වෙනවා කියලා. එතකොට මේ කර්ම ප්‍රත්‍ය කර්ම ශක්තිය කියන එකත් ඉබේ හටගන්නේ නැහැ. අවිද්‍යාව ඇති කල්ලිමයි මේ කර්ම ප්‍රත්‍ය ශක්තිය ගොඩනැගෙන්නේ. මේ කර්ම ප්‍රත්‍ය ශක්තිය ගොඩනැගෙන්නේ මොකක් නිසාද? උපාදානයේ ප්‍රත්‍ය. අරමුණු අවිද්‍යාව නිසායි, වදෘෂ්ටි වශයෙන්, තණ්හා වශයෙන් දැඩිව ගැනීම නිසා මෙන්න මේ ප්‍රත්‍ය ශක්තිය අපි තුල වර්ධනය වෙනවා. ඒ ප්‍රත්‍ය ශක්තිය වර්ධනය වෙන්න මොකද වෙන්නේ? අපි නැවත නැවත කුසල අකුසල විපාක සකස් වෙමින් සුගති දුගතිය වලට ගිහිල්ලා නොඑක් ස්කන්ධයෝ පහළ කරමින් අපිට මේ සංසාර ගමන යනවා. මේ සංසාර ගමන යන්නේ මොකක් නිසාද? මේ ප්‍රත්‍ය ශක්තිය අපි තුල වර්ධනය වීම නිසා. ඉතින් අන්නේ කර්ම ප්‍රත්‍ය ශක්තිය වර්ධනය වෙන්නේ අවිද්‍යාව පදනම් වෙලා. අවිද්‍යාව නිසා තමයි තණ්හා දික්ටි මාන ආදී කෙලෙස් හටගන්නේ. අන්න ඒ නිසා තමයි මොකද්ද ඒ අවිද්‍යාව? ඒ අවිද්‍යාව තමයි අරමුණක් හම්බෙනකොට නිත්‍යයි ආත්මයි සැපයි කියලා ගන්න මෙන්න මේ විපරිත අදහස. ඔන්න ඔය කියන විපරිත අදහස අපිට දුරු කරගන්න පුළුවන්කම තියෙනවා නම්, ඒ විපරිත අදහස දුරු වෙන ආකාරයට අපි යම් අරමුණු දිහා බලන වාරයක් වාරයක් පාසා මෙන්න මේ කර්ම ශක්තිය දුර්වල වෙනවා. ඒ විපාක දීමේ හැකියාව දුර්වල වෙනවා. එතකොට අකුසල කර්මය තමයි දුර්වල කරන්නේ. රහත් වෙනවා කියලා කියන්නේ අන්න ඒ අවිද්‍යාව සහ මුලින්ම නිරුද්ධ වීම නිසා මේ කුසල් අකුසල් ශක්තිය නැති වෙලා යනවා. කුසල් අකුසල් නැති වුණොත් විපාකද නැති වෙලා යනවා. ඒ අරඹය ස්කන්ධයෝද පහළ වෙන්නේ නැතුව නිවිලා යනවා. ඉතින් ඒ නිසා ඒ වර්තමානයේ අපිට පෙර කරපු කර්මයක් තියෙනවා නම් ඒකට විපාක හම්බෙන්න පුළුවන්. නමුත් අවිද්‍යාවෙන් නැති කරන්නේ කුසල් අකුසල්. කුසල් අකුසල් තිබුණොත් තමයි අපිට ප්‍රතිසන්දි වශයෙන් යන්නේ. පෙර කරපු කර්ම වලට විපාක දෙන්න පුළුවන් හැකියාව තිබුණා කියලා අපිව ප්‍රතිසන්දි වශයෙන් යන්නේ නැහැනේ. පෙර ජීවිතේ කර්මයක් හෝ ඉදිරිපත් වෙන්න පුළුවන් හැකියාව තියෙන්නේ අවිද්‍යාව නිසා. එතකොට පෙර ජීවිතේ කර්මයක් ඉදිරිපත් වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ අපිට කුසලයක් හෝ අකුසලයක් ඉදිරිපත් වුණා කියන එක. එතකොට කුසලයක් හෝ අකුසලයක් ඉදිරිපත් වෙන්නේ මොකක් පදනම් වෙලාද? අවිද්‍යාව පදනම් වෙලා. ඒ නිසා අවිද්‍යාව ඇති තාකල් අනුසේධ ක්‍රියාත්මක වෙනවා. කුසල් අකුසල් ක්‍රියාත්මක වෙලා සුගති දුගති වශයෙන් ඉපදීම වෙනවා. මෙන්න මේ කාරණාව නිසා තමයි අපි විදර්ශනාවෙන් මේ මෝඩකම ගෙවල ගන්න ඕනේ. මේක අපි තුල තියෙන මෝඩකම. ඒ මෝඩකමේ සියුම් අවස්ථාව තමයි, අවිද්‍යාවේ සියුම් අවස්ථාව තමයි අරමුණ තුල බැසගත් නිත්‍යයි කියන අදහස. ඒක අපි ඇති කරගත්තු එකක්, තියෙන එකක් නෙවෙයි. ඒ නිසා විදර්ශනා ඥාණයෙන් අපිට කියන්නේ ඇති දේ බලන්න, තියෙන දේ බලන්න. අපි නැති දෙයක් ඇති බවට අරන් තියෙන දේ ගෙවල ගන්න කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේක අපිට පුරුදු කරත් කරන්න පුළුවන් එකක්. බැරි දෙයක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ පෙන්වවදාලේ. ඉතින් ආන් ඒ නිසා ඒ සඳහා අපිට ඒ සීලය සමාධිය දියුණු කරගෙන මේක නැවත නැවත බලන්න බලන්න මේ හිතට ඒ විදිහට පේන්න ගන්නවා. දැන් අපිට ඇහැට යමක් පේනකොට මේක තියෙනවා කියලා පෙනුනේ ධර්මතාවයක් නිසා නෙවෙයි, අපි ඒ විදිහට බලපු නිසායි. ඒ විදිහටම අනිත් පැත්තට හුරු කරොත්, අනිත් පැත්තට හුරු කරොත් යමක් දකිනකොට අහනකොටම මේ මොහොතේ හටගත්තේ ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන ඒ අදහස එනවා. බලන ආකාරයට අනුව පේනවා. ඉතින් අන්න ඒ නිසා මෙහෙම පුරුදු කරපු කෙනාට මරණාසන්න මොහොතෙත් අපි කරපු දෙයක් සිහි වුණොත්, මොනවා හරි කරපු අකුසල කර්මයක් හෝ කුසල කර්මයක් මතුවෙලා ආව ගමන් එයාට අර පුරුදු කරපු නුවණ එනවා. මොකද්ද? ඒ දේ දැන් නිරුද්ධයි. දැන් මේ පහළ වෙන්නේ එතන දැඩිව ගත්තු නිසා, අවිද්‍යාව නිසා මේ මොහොතේ ස්කන්ධ ටිකක් මේ හටගන්නේ ඒ අතීත අරමුණ ගනිමින් කියලා යට නුවණ එනවා. ඒකම ඔහුට කුසල් වෙනවා. ඒකම ඔහුට ඒ කර්මය නිරුද්ධ කිරීමේ වැඩපිළිවෙල වෙනවා. ඉතින් මං දන්නේ මේක කොයි තරම් දුරට ඔබට තේරුණාද කියන එක. ඉතින් මේක තව උන්නම් අපිට සාකච්ඡාවෙන් තව ටිකක් විස්තර කරගන්න පුළුවන්. ඒ වගේම මේක පිළිබඳ හිමීට ඔබ ශ්‍රවණය කිරීමෙන් මේකේ නොතේරෙච්ච තැන් මතක් කරගන්න පුළුවන්. ඉතින් මේක ටිකක් ගැඹුරු නිසා මේක සූවිසි ප්‍රත්‍යේක කාරණාවක්. ඉතින් මේක ටිකක් ධර්මයේ අභිධර්මයේ ගැඹුරු කොටසක් නිසාත්, මේවා පුරුදු නැති නිසාත්, මේකේ ආධුනික බව නිසාත් මේ වගේ යම් යම් නොතේරෙනකම් ඇති වෙන්න පුළුවන්. නමුත් ඔබ උත්සාහවත් වෙලා හරි මේවා තේරුම් ගත්තොත් මේ වගේ වටිනාකම වලට මිලක් නියම කරන්න බෑ. අපි සමහර විට අධ්‍යාපනයන් වෙනුවෙන් මොන තරම් කාලයක් කැප කරනවද? ඒ ඔක්කොම බාහිර අධ්‍යාපනයන් වෙනුවෙන්. ඒ ඔක්කොම කෙලෙස් සහිත දේවල්. ඒ කෙලෙස් සහිත අධ්‍යාපනයන් වෙනුවෙන් අපි රෑ දවල් දෙකේ නිදි මරාගෙන වෙහෙසෙන වීර්යය කරන. ඒත් මොකක් හරි බලාපොරොත්තුවක් තියෙන නිසා. ඔබට බලාපොරොත්තුවක් ඇති කරගත්තු සියලු දුකෙන් නිදහස් වෙන්න පුළුවන් මේක තේරුම් ගත්තොත්. අපි නොදන්නාකම නිසා ඇති වෙච්ච කර්ම ටිකක් තියෙනවා නම් මේ කර්ම වලින් වළකින්න පුළුවන් මේ කාරණාව තේරුම් ගත්තොත් කියලා ඔබට ඒ ලාභය වැටහුණොත් ඒ නිසා ඔබ කොහොම හරි මම මේක ඉගෙන ගන්නවා කියලා උත්සාහවත් වුණොත් ඔබට මේක වටහා ගන්න පුළුවන්. යම් දවසක ඔබට මේක තේරුච්ච දවසට තමයි ඔබට වැටහෙන්නේ මේ ධර්ම කාරණාවල මොනතරම් අර්ථයක් මොනතරම් වටිනාකමක් තියෙනවා. මේ ධර්ම කාරණා තුලින් අපි හිත සකස් කරගන්න දුක ගෙවා ගන්න මොන තරම් ප්‍රයෝජන වෙනවද කියන එක ඔබටම වැටහි. දැන් ඒක එච්චර කෙනෙකුට නොවැටෙන්න පුළුවන්. ඉතින් ආන් ඒ නිසා මේවා භාවනාවෙන් හෝ මනස යෝනිසෝ මනසිකාරෙන් ටික ටික මේවා තේරුම් ගන්න උත්සාහවත් වෙන. ඇත්තටම මේ අපි තුල මේ තරහා අමනාපකම් කලහ විවාද ඇනුම් බැනුම් කුමක් නිසාද? බැනපු දෙයක් අරඹෙහ අපි හිත නැවත නැවත සිහිවිවි වෙහෙසකටපත් වෙන්නේ. අපි දුක් විඳින කෙනෙක් අපිට හිත රිදෙන දෙයක් කිව්වොත් එහෙම ඒ තුල අපි දවස් ගාණක් හිත රිදවාගෙන මේ කටයුතු කරන්නේ මොකක් නිසාද කියන අවස්ථාවේ මේවා අපි දැඩි වරගෙන ඒවා නිත්‍යයි ආත්මයි කියලා සලකාගත්තු මෝඩකම නිසා නේද දුක උරුම වුනේ. එනිසං ඒ නිසා ඒ දුක ඇති කරේ ඒ බැනපු පුද්ගලයාද? නෑ. ඒ දුකට හේතුව අපි ගාවම. ඒ දුකට හේතුව අපේම අවිද්‍යාවයි. ඒ දුකට හේතුව අපි අරමුණ ගත්ත ආකාරයයි. අන්න ඒ නිසා ඒ ආකාරය ගෙවෙන විදිහට අපි බැලුවොත් ඇත්තට මේක වැටහෙනකොට වැටහෙන්න තේරෙනවා සැබෑව ඒක නේද කියලා. ඒ නිසා ඒ දේවල් බැනපු දෙයක් සිහි වෙනකොට මෙයාට හිතට බලපෑම් කරන්නේ නැහැ ඒකේ. ඒක නිරෝධයයි කියන නුවණෙන් නිසා. අන්න ඒ ඥාණයට අපිට ඒකට ඇත්තටම වටිනාකමක් දෙන්න පුළුවන්කමක් නෑ. හොඳයි එහෙමනම් අපි මේ ධර්ම කාරණා පිළිබඳව තවත් නොතේරෙන තැන් තියෙනවා නම් අපි සාකච්ඡාවට සම්බන්ධ වෙලා ඒව තවත් විස්තර වශයෙන් දැනගමු. ඒ වගේම ඊට අමතරව යම් දේවල් තියෙනවා නම් ඔබට කතා කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා අද මම මේ උපාදාන පත්‍යෙන් වෙන භවය පිළිබඳව මාතෘකාව අවසන් කරනවා. ඊළඟ අපිට කතා කරන්න තියෙන ජාතිය පිළිබඳව භවපත්‍ය ජාති. ඒ ජාති ජරා මරණ කියන මේ කාරණා යම් ප්‍රමාණයක් එකතු කරගෙන මම කතා කරන්න උත්සාහවත් වෙනවා. ඉතින් ඒ නිසා අද ඔබ දැනගත්ත මේ භවයේ කියන කාරණාවෙන් කර්මය පිළිබඳව කර්මය සකස් වෙන ආකාරය ඒ කර්මය සකස් වෙන්නේ උපාදානයේ කියන එක සිද්ධ වුණොත් තමයි. ඒ නිසා උපාදානයේ කියන එක ගෙවන්න පුළුවන් එකක් පහ කරන්න පුළුවන් ධර්මයක් දුරු කරන්න පුළුවන් ධර්මයක්. උපාදානයේ දුරු කරොත් ගෙවොත් අපි තුල සකස් වෙච්ච අකුසල කර්ම නිරුද්ධ වෙනවා කියන එක අපි කතා කරමු. අකුසල කර්ම සකස් වෙන එකේ ප්‍රත්‍ය සත්‍ය කියන්නේ මොකද්ද? සත්පුද්ගල භාවයෙන් මේක කොහොමද දකින්නේ කියන කරුණු කාරණා පිළිබඳවයි අපි ගිය වර දේශනාවෙත් අදත් කතා කරේ. ඒ නිසා මේ ධර්මානුශාසනාවේ යම් ඔබට යම් අර්ථයක් සැලසුණා නම් ඒ ධර්මයේ අර්ථය ඔස්සේ ඔබට නිවන් දකින්න සඳහා ඒ උපකාර කරගන්න කියලා ආරාධනා කරන ගමන් මේ ධර්මානුශාසනාව බලයෙන් සකස් වෙච්ච සියලු කුසල ධර්මෝ හැම දිනාටම උතුම් නිවන් පිණිස පාරමිතාවක් වෙන්න කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරමි. මගේ ධර්මානුශාසනාව අවසන් කරනවා. සාකච්ඡාවට ඉඩ තියලා තෙරුවන් සරණයි.
සාදු 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 සන්නත කොහොම අලුත් ධර්ම ගොඩක් මෙතන අපි ඔක්කොම ප්‍රශ්න අහන්නද අපි දැන් ප්‍රශ්න අහන්න ඉඩපත් වෙමු. මුලින්ම ආරාධනා කරනවා ප්‍රශ්න අහන්න ප්‍රශාන්ත මහත්මයා.
අවසරයි අපේ ස්වාමීන් වහන්ස. වටිනා දේශනාවක් අද අපි ශ්‍රවණය කරා. ස්වාමීන් වහන්ස, මේ ඔබ වහන්සේ අපට සඳහන් කරා අනුෂ්‍යය ආරම්භන වශයෙන් සහ සන්තාන වශයෙන් අනුෂ්‍යය යෙදෙනවා කියලා. ආරම්මන වශයෙන් තන්නා උපාදාන වශයෙන් එන අනුශය විදර්ශනාවෙන් දුරු කරන්න පුළුවන් කියලා. එතකොට ස්වාමීන් වහන්සේ අර සන්තාන වශයෙන් ඇති වෙන අනුශය දුරු වෙන්නේ කවද හරි මාර්ගඵල ඥානයෙන්ද?
ඔව් හරියටම එහෙම තමයි. ඒක අපි තුල අවිද්‍යාව අප්‍රහීනව පවතින තාක්කල් ඒ අනුසය තියෙන හැම පුද්ගලයන්ගෙම. ඒතකොට අවිද්‍යාව සහ මුලින්ම නිරුද්ධ වෙච්ච දවසට තමයි අනුසය නිරුද්ධ වුණා කිය අනුසය නිරුද්ධ වෙන්නේ, සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙන. එතකොට අනුසය නිරුද්ධ නැසන්න පුළුවන් මාර්ගඥානකින් විතරයි. අනිත් අපි දාන ආදී කුසල කරනකොට විදර්ශනා කුසල ආදී මේවා කිරීමේදී අනුසය නැසීමක් නෙවෙයි, අනුසයට පහළ වෙන්න තියෙන අවකාශය නැති කරනවා. එතකොට අකුසල කර්මයන් යටපත් කරලා දානවා ඒ විදර්ශනා ඥානවල. ඉතින් විදර්ශනා ඥානවලින් යටපත් කරන්නේ ආරම්භන අනුසය කියන එක. ඒක මොකද ඒක අපිට ප්‍රකටව තියෙන එකක්. නමුත් ඒ නැවත නැවත භවයේ සකස් කරලා දෙන අපේ අවිද්‍යාව නිසා ඇතිවෙච්ච අනුසය සහ මුලින්ම නැති කරන්නේ මාර්ගඥානෙක. මාර්ගයෙන් කරන්නේ අනුසය නැසීමම තමයි. ඉතින් ඒ නිසා අර සන්තාන අනුසය කියන එක මාර්ගඥානයක් ඉපදුනහම නැවත නූපදන ආකාරයෙන්ම නිරුද්ධ කරනවා. ආරම්භන අනුසය කියන එක විපස්සනාවෙන් දුර් කරනවා. තෙරුවන් සරණයි.
බොහොම පින් ස්වාමීන් වහන්සේ හොඳින්ම තේරුණා.
තෙරුවන් සරණයි.
ඊළඟ ප්‍රශ්න ඉදිරිපත් කරන්න උත්තරණ මෙහෙණින් වහන්සේ.
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.
ඔව් තෙරුවන් සරණයි.
අපේ හාමුදුරුවනේ මම දැනට කරගෙන යන ටිකට කියන්නේ මම ප්‍රශ්නයක්ම නෙමෙයි, මගේ දැන් දැනට කරගෙන යන ටිකට ඔබ වහන්සේ අද දේශනා කරන කරුණු කාරණා බොහොම වැදගත් වුණා. මගේ ඉදිරියට මොකද වෙන්නේ කියලා ඒවයි අඩුපාඩු ටිකයි ඔක්කොම හදාගන්න ලොකු ශක්තියක් වුණා. ඒ සංදේශනාව ගොඩක්ම මට අවබෝධ වුණා කියන එක ඔබ වහන්සේට කියන්නයි මම ගත්තේ. ඔබ වහන්සේ ඇත්තටම බොහොම පින් ඔබ වහන්සේට මේ ජීවිතයේදීම උතුම් චතුරාර්ය සත්‍ය දැකීම අවබෝධ වෙත්වා කියලා මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි අපේ
හාමුදුරුවනේ. සාදු සාදු තෙරුවන් සරණයි.
ඊළඟ ප්‍රශ්නේ මිලානි මහත්මිය ඉදිරිපත් කරන්න.
අවසරයි කමිසන් වහන්සේ.
ඔව් තෙරුවන්.
භාවනාව පිළිබඳ කරගෙන යන භාවනාව පිළිබඳ ගැටලුවක් ඉදිරිපත් කරාට කමක් නැද්ද?
හා ඔව් අහන්න කමක්
නැහැ. මම දැන් අවුරුදු 3-4ක ඉඳලා භාවනා කටයුතු කරන් යනවා. ආනාපාන සතියෙන් තමයි පටන් ගත්තේ. ඊට පස්සේ අවුරුදු 2 ගිය අවුරුද්දේ ඊට කලින් වගේ පුඩි ඇඟ පුරා නිකන් කම්පන ගති, ධාතු ගුණ වගේ මට දැනෙන්න ගත්තා. තද්ද වෙන ගති ඒවා නිතර තිබිලා දැන් බොහොම සියුම් මට්ටමින් දැනෙන්නේ. දැනට භාවනාවට ඉඳ ගන්නකොට කිලිම සියුම් ධාතු ගුණ වලින් පටන්ගෙන ඊට පස්සේ බොහොම නිශ්චල තැනකට යවිලා ඊට පස්සේ ආයේ සිතුවිලි එන යන බව මම හොඳින් තේරුම්පත් දැනෙනවා. එතකොටත් මම ඒක සමහර වෙලාවට මේක මොන වගේ සිතුවිල්ලක්ද කියන්නේ අනුශය මට්ටමින් කොයි වගේ ද්වේෂය අදුරාගියද එහෙම පවමට හොයාගන්න පුළුවන්කම තියෙනවා. බලනකොට මේකත් නැති වෙන බවක් පේනවා මට. අනිත් වෙලා යන බවක් මම දකිනවා. එතකොට සයන්ස් මට චුට්ටක් දැනගන්න ඕනේ. දැන් ඒක මාරු වෙවි නිශ්චල තැනකට ආය යවෙනවා. එතන නිශ්චල තැනේදී මම කොහොමද මනසිකාරයක් පවත්වන්න ඕනේද? මම නැත්තම් එතනත් ඇති වෙලා නැති වෙන බව දැක දැක විතරක් මම ඉන්න ඕනේද කියන එක චුට්ටක් දැනගන්න ඕනේ වංශයේකින් පුළුවන් නම් අවසරයි.
එතනදීත් අපි මතු කරගන්න ඕනේ එතන සමහර විට නිශ්චලයි කියලා කියන්නේ අපිට ඕලාරික සිතවිලි අර විදර්ශනා කරගෙන යාම නිසා යටපත් වෙලා තියෙනවා. ඉතින් එතන සිතවිලි නැතුව නෙවෙයි තමන්ට හිත උපදින්න ඔව් නැතුව නෙවෙයි
දැනෙන බවක් තියෙනවා.
එතකොට අපි කරන්න ඕනේ ඔන්න ඔය අවස්ථාව ගොඩක් වටින්නේ. දැන් අපි සාමාන්‍ය විදර්ශනාවේ පටන් ගැනීම අනිච්චානුපස්සනාදී විදර්ශනාව පටන් ගැනීම ওই තැන් වලින් වෙන්නේ. මොකද අර අපි තුල සකස් වෙන කුසල් හෝ අකුසල් තියෙන නිසා මෙතෙන්ට හිත ගන්න බෑ. ඒ නිසා මේ නිශ්චල තැනට අපි හිත ගන්න අපි තුල අර කුසල් අකුසල් සිහිවෙවි සිහිවෙන්නකොට ඒ වගේ අනිත්‍යතාවය බලලා ඒවා තේරුම් අරගෙන යටපත් කරන් පස්සේ හිත උන්නොතෙන්ට එනවා. ආවන් පස්සේ දැනෙන ස්වභාවයක් තියෙනවා. මේ දැනෙනවා කියන්නේ ස්කන්ධ හට ගන්නවා. පංචපාදානස්සන්දියත් හට ගන්නවා. අන්නේ දැනෙන බව ඔස්සේ නැවත අපිට නාම රූප මතු කරගන්න පුළුවන්. මේ දැනෙනවා කියන තැන තියෙන්නෙම මේ අවස්ථාවේ හටගත්තු නාම රූප ධර්ම ටික. අපි තේරෙන විදිහට පංච උපාදාන ස්කන්ධයක් තමයි මේ දැනෙන හැම අවස්ථාවෙම හටගන්නේ. දැන් අපි කියමුකෝ මට මොනවත් දැනෙන්නේ නැහැ කියලා හිතනවා කියලා. මොනවත් වැටහෙන්නේ නැහැ කියලා හිතනවා කියලා. දැන් ඒ දැනීමක් නේද?
එහෙමයි.
එතකොට එතනත් හටගත්තේ පංච උපාදාන ස්කන්ධය. එතකොට අපි තේරුම් ගන්න මේ මට වැටුණා නෙවෙයි මේ මොහොතේ ස්කන්ධ ටිකක් හටගත්තේ. ඒ ස්කන්ධයන්ගේ නිරුද්ධ වීමත් තව හිතක් උපදිනකොට හොඳට තේරුම් ගන්න. හිතක් උපදෙලා ඊළඟ උපදින හිත උපදිනකොට අර මුලින් හටගත් ස්කන්ධ ටික නිරුද්ධ වුණා නේද?
එහෙමයි. ඒක හොඳින් දකින්නවා
සෝමන. අන්න හරි. එතකොට ඒ ඔස්සේ හා එහෙනම් මේ දකින් අහන දේවල් පෙර නොතිබීම හට ගන්නවා ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා නේද කියන එක හොඳට ඒ නුවණ දියුණු කරගන්නවා ඒ දැනෙන ස්කන්ධයන් හරහා. ඒ දියුණු කරගත්තු නුවණ තමයි අපි අතීතයේ හටගත්තු දේවල් අනාගතයේ හටගත්තු දේවල් ආධ්‍යාත්මික බාහිර හීන ප්‍රණීත ආදී වශයෙන් 11 ආකාරයෙන් ආයතන 6 හරහා දැකපු අහපු දැනගත්තු දේවල් වලට මෙන්න මේ නුවණ තියන්න තියන්න ආශ්‍රව ටික ගෙවෙනවා. ඕක තමයි අපිට කරන්න තියෙන්නේ. රහත් වෙනකන් ආශ්‍රව සේ කරනවා කියලා කියන්නේ අර නුවණ හොදට මතු කරගත්තාම එයාට ප්‍රත්‍යක්ෂයි. එහෙනම් මේ හටගත් ධර්මයේ මේ මොහොතේ හටගත් ඒක ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. ඒක මට වසඟයේ පවත්වන්න පුළුවන් එකක් නෙවෙයි කියන ඥාණය තමන්ටම ඇති වෙන එකක්. මේක අර පොතෙන් ගත්ත එකක් නෙවෙයි. අන්නේ යන්නේ අපි එහෙනම් මේ ඇහෙන් දකින අවස්ථාවෙත් මේ ඇත්ත නේද? අහන අවස්ථාවෙත් මේ ඇත්ත නේද? ආධ්‍යාත්මික අරමුණු කරගෙන යම් ස්කන්ධ ටිකක් පහළ වෙනවනම් මට ශරීරේ අපිට පියම ශරීර කයට යම් යම් දේවල් සැප වේදනාවක් දැනෙන. ඒත් මේ මොහොතේ හටගත් ස්කන්ධ ටික. ඒකත් නිරුද්ධ වෙන. යමක් කෙනෙක් මොනවාරි කතා කරනකොට බයිනවා දොස් කියනවා කියන තැනත් ඒත් මේ මොහොතේ හටගත් ස්කන්ධ ටිකක් නේද? ඒ හටගත් ස්කන්ධ නැවත උපදින් නූපදින ආකාරයෙන් නිරුද්ධ වෙනවා නේද කියලා අතීත අනාගත වර්තමාන වශයෙන් ආධ්‍යාත්මික බාහිර වශයෙන් දුර ළඟ හීන ප්‍රණීත වශයෙන් මේ අරමුණු අර ඇත්ත තිය තිය අර අතීතේ ගත්තු මෝඩකම ගෙවනවා. ඉතින් ආන්නේ ඒක තමයි අපිට කරන්න තියෙන්නේ. ඉතින් ඒක මෝඩකම යම් තාක් තියෙනවා නම් ඒ තාක් අපිට මේකට කළ යුතුයි. ඉතින් ඒ නිසා අපිට දැන් ඔන්න මේ දැන් අර බොහෝ විට අපිට වෙන්නේ අර ඕලාරික කුසල අකුසලෝ විතර්ක තියෙන තාක්කල් අපි ඒ ඔස්සේ භාවනා කරන් පස්සේ ඊට පස්සේ දැන් අපිට අර අරමුණු නෑ වගේ වැටහෙන එකත් එක්ක අපිට කරන්න දෙයක් නෑ වගේ හිතෙනවා. අරමුණු නෑ වගේ. ඒ නිසා බොහෝ විට කෙනෙක් බලාගෙන ඉන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් ආන් ඒ තුල වෙන්නේ දන්නේම නැතුව ආපහු අපි තුල නීවරණයක් ගොඩ නැගිලා අරක දුර වෙලා යනවා. ඒ නිසා ඔය විදර්ශනාවෙන් හිත සමාධිමත් වුණාන් පස්සේ අර හිත නිශ්චලතාවයටපත් වුණාන් පස්සේ හොඳට සත්‍ය ඥාණය මතු කරගෙන අර වගේ දැනෙන දේ ඔස්සේ දැන් අපිට කුසල් අකුසල් නෙවෙයි දැනෙන්නේ. දැන් එයාට අර රාගය, ද්වේෂය කිසිම ප්‍රශ්නයක් නැහැ. එයාට අතීතේ කරපු දේවල් එන්නේ නැහැ. එයාට දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ මොහොතේ දැනෙන එක නිත්‍ය වශයෙන් වැටහෙන එක. මේ මොහොතේ දැනෙන දැන් මේ මම ඉන්නවා කියලා වැටහෙන. නේද? තමන් ඉන්නවා, තමන් භාවනා කරනවා කියලා ඒකත් කෙලෙසයක්. ආන් ඒවා පවා අල්ලගන්න ඕනේ. දැන් මුකුත් නැහැ කියලා වැටහෙන තැන එතනත් ස්කන්ධ ටිකක් හටගත්. ඒ අරමුණ තුල තැවරිලා තියෙන පුද්ගල භාවය හොඳට වටහා ගන්න. නිත්‍ය භාවය වටහා ගන්න. අන්න ඒක වටහාගෙන ඒක ගෙවෙන විදිහට අර ඇත්ත තියෙනවා. ඒක තමයි කරන්නේ.
එහෙමයි සර්.
නැසබෝ පැහැදිලි වුණා. බොහොම
පිං
තේරුණා. ඊළඟ ප්‍රශ්නේ විශාක මහත්මියට කරන්න.
අසරණයි ගොඩක් හොඳ ධර්ම දේශනාවක් ගොඩක් ප්‍රයෝජනවත්. මේ ස්වාමීන් වහන්සේ මේ අර උපාදාන පත්‍ය භවෝ කියලා කියනකොට ඒක කර්මය ගැන ඔබ වහන්සේ කිව්වේ මට පොඩ්ඩක් ඒ කර්මයයි භවය කියන එක පොඩ්ඩක් විස්තර කරලා දෙනවද?
හොඳයි, තෙරුවන් සරණයි. එතකොට උපාදාන පත්‍යා භවෝ කියන අපි පටිච්චසමුප්පාද විභංගයේ පෙළදහම ගත්තහම භවය දෙවදෑරුම් කියලා ඒකෙම අපිට බුද්ධ දේශනාවේ මාතෘකා කරලා පෙන්නනවා. ඒ භවය මොකද්ද දෙවදෑරුම්? කර්ම භවය හා උප්පත්ති භවය කියලා. එතකොට මේ කර්ම භවය හා උප්පත්ති භවය කියන මේ භව දෙකම වෙන්නේ උපාදානය නිසා. එතකොට අපිට පැහැදිලි මේ භවය කියන කතාවෙන් කියන්නේ කර්ම භවය හා උප්පත්ති භවය කියන. ඒකෙන් නැවත අපිට ප්‍රතිසන්දි විපාක දෙන්නේ උප්පත්ති භවය කියන කොටසෙන් නෙවෙයි කර්ම භවය පත්තේ ජාතිය. භවපත්‍ය ජාති කියන කොට වෙන්නේ කර්ම භවය නිසා ජාතිය. එතකොට මේ කර්ම භවය කියන්නේ මොකද්ද? උදාහරණයක් වශයෙන් අපි සරලව තේරුම් ගත්තොත් අපි භාවනා කරනකොට කෙනෙකුට ඇස් දෙක පියාගෙන ඉන්නකොට අපේ පාලනයකින් තොරව කරපු කියපු දේවල් සිහිවිවි සිහිවිවි එනවා. අන්න ඕක තමයි භවය කියලා කියන්නේ. එතකොට සිහිවිවි එන දේවල් අපි ගොඩවල් ගැහුවොත් සමහර විට අපිට ඒ හැම සිහිවෙන අරමුණකම තියෙන්නේ මිනිස්යෝ වශයෙන් පුරුදු පුහුණු කරපු ආශාවෙන් හෝ ඇලීමෙන් හෝ ගැටීමෙන් ගත්තු දේවල්. එහෙනම් එයාගේ භවය කොහෙද? කාම භවය තුළ. කාම භවය. ඒ නිසා තමයි උප්පත්ති භවයේ හැටියට කාම භව, රූප භව, අරූප භව කියලා පෙන්වන අර වැටහෙන එක තුළ ධ්‍යාන සිත්නම් ඔහුට නිතර වැටහෙන්නේ. එබඳු කුසලයක් නම් තියෙන්නේ ඔහුගේ උප්පත්ති භවයේ රූප භවය. එතකොට ඒක අනිත් පැත්තට ගත්තාම උපාදානයේ නිසා කර්ම භවය කියලා කියන කර්මය කියන්නේ මොකද්ද? දැන් අපිට අර අපේ පාලනයකින් තොරව හෝ සිහි කරගෙන හෝ අපිට කුසල් ලකුසල් සිහි වෙනවා, මතක් වෙනවා කරපු කියපු දේවල්. ඔන්න ඕක තමයි කර්මය කියලා කියන්නේ. මොකද කර්මය කියන ප්‍රත්‍යයට හැකියාවක් තියෙනවා. ඒ හටගත්ත මොහොතේක නිරුද්ධ වුණත් පසු කාලෙක ඒක සිහිවීමේ හැකියාවක්. ඒ අර කර්ම ශක්තියෙන් ඒ සිහිවීමේ හැකියාවට තමයි කර්මය කියලා කියන්නේ. ඒ සිහිවීමේ හැකියාව ගොඩ නැගුණේ මොකක් නිසාද? අරමුණක් දකින අවස්ථාවේ, අරමුණක් අහන අවස්ථාවේ අපි ඒ අරමුණ දැඩිව ගත්ත නිසා, එක්ක තණ්හාවෙන් දුස්තියෙන් දැඩිව ගත්ත නිසා. ඒ දකින අවස්ථාවේ අපි අරමුණ නිත්‍යයි ආත්මයි කියලා සලකා ගත්ත නිසාමයි අපිට පසු කාලෙක මේවා සිහි වෙවි එන්නේ. එහෙනම් පසු කල අපිට සිහිවීම කියන ධර්මතාවයක් තියෙනවා නම්, සිහිවීම කියන දෙයක් අපි හැමෝම පිළිගන්නවා නම්, ඒ සිහිවීම කියන එක උනේ අපි අරමුණු දැඩිව නිත්‍යයි ආත්මයි කියලා ගත්ත බව නිසායි. අන්න ওই විස්තරේ නොකර අපිට බුදුරජාණන්සේ පද දෙකකින් කියනවා උපාදානිය නිසා භවයේ. ඔය පද දෙක තමයි දැන් මම මේ විස්තර කරන්නේ. ඉතින් ඒ නිසා උපාදානිය නිසා භවය වෙනවා කියන කාරණාව අපි තේරුම් ගන්නේ අපි දැඩුව ගත්ත දෙයක් මිසක අපිට සිහි වෙවි යන්නේ නැහැ. අපි දැකපු නැති, අහපු නැතු, දකින්න බලාපොරොත්තුවක්වත් නැති දේවල් අපිට ඉබේ මතක් වෙලා ඉන්නේ නැහැ. දැක්කේද නැති, ඔය මාළුක්‍ය පුත්‍රයේ බුදුරජාණන් මාළුක්‍ය පුත්‍ර සූත්‍රයේදී දේශනා කරන ඔබ ඇහුවේද නැත්ද, අහන්න අදහසකුත් නැද්ද, ඒ සඳහා කැමැත්තක් නැති, දකපු නැති දේවල් අපිට සිහි වෙලා එනවද? නැහැ. එහෙනම් අපිට සිහි වෙවි සිහි වෙන්නේ අපි උපාදාන වශයෙන් ගත්ත දේවල්. අපි ඒ උපාදාන කියන වචනේ අයින් කරොත් දකින අවස්ථාව යටි අපි තණ්හාවෙන් නිත්‍යයි ආත්මයි කියලා සලකා බලා ගත්ත දේවල් තමයි අපිට කර්ම වශයෙන් සිහි වෙවීම. ඒ නිසා උපාදාන පත්‍යෙන් භවය වෙනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා.
ඊයේමයි බොහෝ පින්සාවෙන් හස්සේ. එතකොට මේ අර මිලානේ මහත්මිය කිව්ව අවස්ථාව වගේ මටත් එහෙම තියෙනවා. එතකොට ඒ වෙලාවේ මොන වගේ කර්ම භවයක්ද ඒ ඇති වෙන්නේ? අපි ඒව ගැන හොඳයි කියලා ගත්ත නිසාද?
ඔව් ඔව්. එතකොට මේ ඒ අවස්ථාවේදී භාවනා කරනකොට තමන්ට ස්කන්ධයන් පිළිබඳ හෝ වැටහීමක් වෙනවා නම් විදර්ශනා ඥාන පහළ වීමක් වෙනවා නම් එයාගේ ඒ කර්මක්ෂය පිණිස පවතින කර්ම ඒවට කියන කුසල කර්ම කියලා. ඉතින් ඒ කුසල කර්මය අපිට නිවන් දකින තුරු දුගතියකට වැටෙන්නේ නැතුව සුගති පරායන වෙන්න හේතුව. නමුත් අපිට අර නිත්‍යයි ආත්මයි කියන අදහසාව විදර්ශනා කරනකොට එතකොට අපි විදර්ශනාවක් නෙවෙයි තියෙන්නේ ආයත් මුලාවක්, සිහි මුලා වීම. ඉතින් ඒවා පැවැත්වුවොත් එහෙම වෙන්නේ ආයත් අර අකුසලයන් ඉඩ ඇවිලා අපිට ප්‍රතිසන්දි විපාක වශයෙන් මරණාසන්න මොහොතේවා ඉදිරිපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා අර භාවනා කරන අවස්ථාවල හෝ එනේන අරමුණු වල ඇති නිත්‍යයි ආත්මයි කියන ගතිය ගෙවල ගන්න ඕනේ. ඒක ගෙවන්නේ අපි අනිත්‍යයි අනිත්‍යයි කියන හිත හිතා හිටියට නෙවෙයි. වචනේ නෙවෙයි ඒක ගෙවෙන්නේ. අරමුණ අපිට දැනෙනකොට ඒ අරමුණ තුළ තියෙන නිත්‍යභාවය අපි හොඳට පරික්ෂා කරොත් අපිට වැටහෙනවා. මේ තියනවා කියන අදහස අපිට තේරෙනවා. ආන්නේ අදහස අපි හිතට හොඳට තේරුම් අරගෙන මේ අදහස අවිද්‍යාව නිසා පෙර පුරුදු කරපු කෙලෙසයක් නිසා ඇති වෙච්ච එකක් නේද? මම මේ විදිහට හිතනකොටත් ඒක නිරුද්ධයි නේද කියලා අන්න ඔයක හිතට හොඳට වටහලා දීලා නিত্য බව, ආත්ම බව, ඒ විපරිත අදහස් විපල්ලාස ගෙවලා දාන එක තමයි අපි කවුරු කවුරුත් විදර්ශනාව කියලා කල යුතුයි. තේරුම් ගන්නයි.
නයි ඊළඟ ප්‍රශ්නය රෝහණ රෝහන් ඇන් ඉන්දිරා
ස්වාමීනාංස තෙරුවන් සරණයි. අර ගැන දෙවැදරුම් ඒ සහජාත කර්මපත්ති ගැන පොඩි වැටීමක් ඇති වුණා පැහැදිලි. අර නාමා ක්ෂණික කර්මපත්ති ගැන පොඩි උදාහරණයක් සමග කියන්න ලොකු
හොඳයි. දැන මේ නානාක්ෂණික කර්මපත්‍ය කියලා කිව්වේ අපි කියමුකෝ අපි අරමුණු ගන්නකොට අරමුණු ගන්න අවස්ථාවේදී අපි ඒවා අරමයා ලෝභය හෝ දෝෂය හෝ මෝහය පදනම් වෙලා ඒවා අරඹය අපිට සත්ව පුද්ගල අදහස් ගොඩ නැගෙන අරමුණක් අරඹය ඒක මගේ දෙයක් ඒක මට කරගන්න ඕනේ තණ්හාවෙන් අපි ඒවත් පිළිබඳව අපි ඒ අරමුණ වල ඇලෙනවා බැඳෙනවා. දැන් මේ ඇලෙන බැඳෙන අරමුණු ගන්න අවස්ථාවේදී උපදින චිත්තචෛසික ධර්මයෝ නාම රූප ධර්මයෝන්ට කියනවා සහජාත කර්මපත්ති. දැන් ඒ අවස්ථාව තවත් සිද්ධියක් වෙනකොට නිරුද්ධ වෙනවනේ. නිරුද්ධ වුණන් පස්සේ කවදා හරි දවසක අපිට වුණ අපිට මරණාසන්න මොහොතේ කියලා. මරණාසන්න මොහොතේදී අපි කියමුකෝ යම් දවසක අපිට පුද්ගලයෙක් බැන්නා. ඒ බැනපු එක අපිට හිතට දැඩිව වැදුනා. ඒ ආරම්භය අපි දැඩිව ඒ පිළිබඳව හිතට බලපෑම් කරලා ඔක තිබුණා. නමුත් අපි කියමුකෝ ඒක මාසයක් දෙකක් යනකොට ඒක අමතක වෙලා ගියා. ඒ පුද්ගලයා දකින්නත් නැහැ. නමුත් ඒ සිද්ධිය තුළ අපිට මොඩකම හැම තියෙනවහල් කෙනා බැන්නා. ඒක තමන්ගේ හිතට දැඩිව ගත්ත බව. ඒක දැන් නිරුද්ධයි. දැන් අපි ඊට පස්සේ රස්සාව කරනවා, ගිහිගේ කටයුතු කරනකොට දැන් අරවයනව නෙවෙයි. හැබැයි කියන්න මරණාසන්න මොහොතේ හෝ යම් අවස්ථාවක අපි මරණාසන්න මොහොත ගම් තේරුම් ගන්න. මරණාසන්න මොහොතේ අපි අවසාන මොහොතේ අන්න අර ඒ පුද්ගලයා අපිට දකින්න ලැබෙනවා. එහෙම නැත්නම් ඒ පුද්ගලයා ගැන අහන්න ලැබෙනවා. ඒ දැකීම ඇහිීමත් එක්කම අපිට අරහනාර අතීත එක පාරම සිහි වෙලා එන මේ මට බැනපු කෙනා නේද කියලා මතුවෙලා එන්නේ අර මුලින් හටගත්තු දේශයත් සමගම. ඒ මොහොතේම අපි මැරුණොත් මොකද වෙන්නේ? අපි ගිහිල්ලා සතර අපායෝ දුගතිහෝ කොයි දැනක උපදින. එතකොට දැන් අර පෙර කරපු අකුසලය මරණාසන්න මොහොතේ ඉදිරිපත් උනේ ඒක නිරුද්ධ වුණත් ඒ තුළ යම් ශක්තියක් තිබුණ නිසා. අන්න ඒ වර්තමා පෙර අපි තුළ සකස් වෙච්චි චේතනා පසු කලක උපද්දවීමේ හැකියාවට තමයි කියන්නේ නානාක්ෂණික කර්මපත්ති. එතකොට දැන් නැති දෙයක් නැවත අපිට දවස් ගානකින් හෝ අවුරුදු ගානකින් හෝ සිහි වෙන්න මොනවාරි ධර්මතාවයක් තියෙනක මොනවාරි ශක්තියක් තියෙනක අන්නේ නිරුද්ධ වෙච්චි දේ නැවත සිහි වීමේ ධර්මතාවය තමයි නානාක්ෂණික කර්මපත්ති. ඒ කර්මයේම තියෙන ශක්තිය. දැන් ඕකට දැන් අර ප්‍රයෝගානි ස්වාමීන් වහන්සේ පෙන්වන්නේ දැන් ඕකට අඹ ඇටයක් හිටවලා ඒ අඹ ගහ ලොකු වෙනකොට අර අඹ ඇටේ තිබුණු කිසිවක් නැහැ. ඒ සියල්ලම දැන් නැහැ. අඹ ගහ පමණයි තියෙන්නේ. නමුත් ඒ අඹ ඇටේ කිසිවක් නොතිබුණා ඒ ගහ දියුණු වෙලා අනාගතයේදී එබඳු ආකාරයේ අඹ ඵල උපද්දවීමේ හැකියාවක් අර නිරුද්ධ වුණත් අර අඹ ඇටේ ඒ අඹ ගෙඩියේ බීජයේ ශක්තියක් තිබිලා තියෙනවා. නැත්නම් ওই ගහේ වෙන වෙන වර්ගයේ වෙන වෙන රසවලින් යුක්ත වෙන වෙන ආකාරයේ අඹ හට ගන්නක. නමුත් ඒ අඹ ඵලය හා සමාන ගහ ඒ ආකාරයෙන් හැඩය ඒ අඹ රසය ඒ අඹ ගෙඩිය ඔක්කොම අර බීජය හා සමානව හටගන්නේ ඒ බීජය නොතිබුණත් ඒ බීජය තුළ යම් ශක්තියක් ඒ ගහට තිබුණා නිසා ගහේ තුළ තිබුණා. ඒ වගේ අපි යම් යම් දේවල් කරනකොට කුසල අකුසල කර්මයන් සකස් වෙලා නිරුද්ධ වුණත් අපේ සිත සන්තානේ පැවතිගෙන යනකොට අර අර සුදුසු අවස්ථාව හවාම අර දේවල් නැවත විපාක දෙන්න ඉදිරිපත් වෙන සිහි වීමේ හැකියාව තමයි ඔන්නේ නානාසනික කර්ණපත්ති කියන්නේ. ඉතින් අපිට මේ ජීවිතේදී කරපු කර්මයක් නැති වුණොත් පෙර ජීවිතයකක් පවා සිහි වෙලා ඇවිල්ලා ප්‍රතිසන්දි දෙනවා නම් එතෙන්ද කියන්නේ නානාසනික කර්ණපත්ති. කොයි මොහොතක හරි ඉදිරිපත් වීමේ හැකියාවට තමයි නානාක්ෂණික කියලා කියන්නේ. සහජාත කියලා කියන්නේ ඒ මොහොතෙම ඉදිරිපත් වෙන එකයි සහජාත කියලා කියන්නේ. තේරුවා නේද?
කොහොමද සම්මත? එළියන් ප්‍රශ්න ඉදපත් කරන්න සුජිත් පිරිස්
මහත්මයා.
සෝමනෝ
සර්.
ඔව්. තේරුවා. තේරුවා.
අතින් පුංචි දෙයක් දැනගන්න මේ දැන් අනුස්සයයි ආශ්‍රවය අතර සමානකම් විනෝද දෙකේ අර සංස්කෘති දෙක එකට සංසන්දනය කරන සුවිශේෂ වෙනස්කම් ගැන මට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් සම්මස්.
හොඳයි හොඳ ප්‍රශ්නයක් ඒක. අනුස්සය කියලා කියන්නේ අපිට ධර්ම වශයෙන් විද්‍යාමාන නොවන එහෙත් උපද්දවීමේ හැකියාව තියෙන ශක්ති විශේෂයක්. අනුසය කියලා කියන්නේ. එතකොට ඒ යම් කෙලෙසයක් ඉපද්දවන්න පුළුවන් යම් හැකියාවක් තියෙනවා නම් ඒකට තමයි අනුසය කියලා කියන්නේ. ඒ හැකියාව තුලින් යමක් ඉපදුනම් පස්සේ ඒකට අනුසය කියන්නේ නැහැ. ඒකට කෝපාදාන ආශ්‍රව නීවරණ ඕග යෝග ග්‍රන්ථ ඔන්න ඔය වගේ කෙලෙස්. ඒ නිසා තමයි අනුසය කෙලෙස් නැව කෙලෙස් වර්ග තුනකට බෙදෙනවා වීතික්කම පරිඋත්ථාන අනුසය කියලා. එතකොට ආශ්‍රව කියන්නේ මොන වීතික්කම පරිඋත්ථාන කියන අවස්ථාවට කෙලස්පත් වුණා. එතකොට දැන් අනුසයෙන් තොරව ආශ්‍රවයක් දකින්න හොඳ නැහැ. අනුසයේම එක්තරා අවස්ථාවකුයි ආශ්‍රව කියලා කියන්නේ. අනුසය කියන අවස්ථාව තවම ඉපදෙලා නැති උපදින්න පුළුවන් හැකියාවට තමයි අනුසය කියලා කියන්නේ. ඒ හැකියාව නිසා අපිට උපදිනකොට අපි ඒකට කියනවා ආශ්‍රවයක් කියලා. ආශ්‍රව කියලා කියන්නේ ආශ්‍රවයන්ගේ සාමාන්‍ය අර්ථය තමයි පුරුදු කියන එක. අපි බොහෝ කාලයක් පුරුදු පුහුණු කරාම දැන් මුලින් අර අපි කතා කරේත් ඒකයි මේ ආරම්භන අනුසය සන්තාන අනුසය කියලා මේ අනුසය වශයෙන් තැම්පත් වෙනවා කියලා අදහස් කරේ. යම් දේවල් අපි නිතර නිතර බහුල කරොත් පුරුදු කරොත් ඒවා තැම්පත් වෙනවා කියලා කියන්නේ ඔන්න ඔය අනුසය අවස්ථාවටපත් වෙනවා කියලා. ඒ කියන්නේ ඒවා පස්සේ අමතක වෙලා ගියත් අනාගතයේ උපදවන්න පුළුවන් හැකියාවක් ඉතුරු වෙනවා. ඒකට කියන්නේ අනුසය කියලා. දැන් උදාහරණයක් වශයෙන් දැන් කෙනෙකුට ඔළුවේ කැක්කුම නැති වුණාට එයාට ඔළුවේ කැක්කුම ඇති වෙන්න පුළුවන් බව තියෙනවා. ලෙඩ වෙන්න පුළුවන් බව තියෙනවා. අපි ඒ නිසා කියනවා ඔබ ඔළුවේ කැක්කුමෙන් ලෙඩ වීමෙන් යුක්තයි කියලා. මොකද එයාට හැකියාව තියෙන නිසා. හැබැයි ලෙඩ වුණන් පස්සේ එයාට කියන්නේ ඒ නමින් නම් කරනවා. ලෙඩ වෙන්න පෙර ඔහුට රෝගියෙක් කියන්නේ. ලෙඩ වුණන් පස්සේ තමයි ඔහු රෝගියෙක් කියලා නම් කරන්නේ. හැබැයි ඔහු ලෙඩ වෙන්න පුළුවන් බව තියෙන නිසා ඔහුට රෝගියෙක් කියලා කිව්වත් වැරදි නැහැ. මොකද ඒක ගතිය එයා තුළ තියෙන නිසා. අපි මහලු වෙලා නැති කෙනෙකුට මහලු බවින් යුක්තයි කියලා කියන්නේ ඒ හැකියාව තියෙන. අන්න ඒක වගේ මෙතන අනුසය කියලා කියන්නේ යමක් ඉපදවීමේ ශක්තිය තියෙන එකට අනුසය කියලා කියනවා. ඒක ඉපදුනහම ඒකට කියන්නේ ආශ්‍රව උපාදාන කෙලස් කියලා කියන්නේ ඉපදිච්ච අවස්ථාව. එතකොට මේ දෙක සම්බන්ධයක් තියෙනවා. අනුසයෙන් තොරව ආශ්‍රව ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ආශ්‍රවය කියන්නේ අනුසයේම එක්තරා හටගත්තු අවස්ථාව. හට නොගන්න අවස්ථාවට ඒ ආශ්‍රවයම හට නොගන්න අවස්ථාවටයි අනුසය කියලා කියනවා. පැහැදිලි වෙන්න ඇති මම හිතන්නේ.
ඔව්. තාම පැහැදිලි ස්වාමීන් වහන්සේ. බොහෝ
කිං. නෑ ඊළඟ ප්‍රශ්නේ අපි සරත් ගුණදේව මහත්මයාට ඉදිරිපත් කරන්න. නෑ.
ස්වාමීන් වහන්සේ බොහෝම වටින ධර්ම දේශනාවක් මේ ඔබ වහන්සේ ඉදිරිපත් කරපු උදාහරණයකින් මට තව පොඩි පැහැදිලි කිරීමක් අවශ්‍යයි. දැන් අපි උපහන්සේ කිව්වාගේ අත ඔසවන්න පුළුවන් අපිට තුන් විදිහකට. එකක් තමයි අත ඔසවලා අපි රුවන්වැලි ඡායයට වදිනකොට එතන කුසල කර්මයක් ඇති වෙනවා. එතකොට අත ඔසවලා කාට හරි ගහනකොට එතන අකුසල කර්මයක්
වෙනවා.
එතකොට අත ඔසවලා මේ රාත්‍රියේ උඩ තියෙන මේ කෝපයක් පල්ලෙහාට ගත්තොත් එතන කුසල කර්මයක්වත් අකුසල කර්මයක්වත් සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඒක කර්මපත්‍ය කර්මප්‍රත්‍ය නෙමෙයි කර්මපත්‍යක් බවට පත් වෙන්නේ නැති නිසා. හරිද ඒක? ඒකම දැන් ඕක විදර්ශනා කරගෙන යනකොට දැන් මේ අර ගාන එක ගාන ඒ හිතවිල්ල ඇතුළාට පස්සේ ගාන එක නවත්නකොට මේක ඇති වෙච්ච මේ සිටිය ඇති වී නැති වී යන මේ ධර්මතාවයක් කියලා තේරුම් අරගෙන මේක විදර්ශනා කරනකොට මේ ප්‍රශ්නේ දෙවෙනි කොටස සම්මානස විදර්ශනා කරනකොට ඒක මේ විදිහට කරගෙන කරගෙන යනකොට ඒක මේ ආචින්න කර්මයක් වෙනව නේද? මේ විදිහට දැන් අර පෙර පුරුද්ද බෞල භාවිතා කරලා බෞලීකතා කරලා බෞලීකතනය කරලා ඒක මේ ආචින්න කර්මයක් බවට පරිවර්තනය වෙලා ඒක මරණසන්න අවස්ථාවේදී මතුවී එන්න පුළුවන්ද? ඔන්නෝකයි ප්‍රශ්න. ඒක තමයි මගේ ප්‍රශ්නේ. තිරුවන්
සරණයි. හොඳයි. පළවෙනි එක සඳහන් කරේ අපි අතවසවනවා කියන එක කුසල් සිතින් අකුසල් සිතින් ක්‍රියා සිතින් වෙන්න පුළුවන්. එතකොට දැන් අපි මෙතන තේරුම් ගන්නේ කුසල කර්ම අකුසල කර්ම හා කුසල කර්ම පත අකුසල කර්ම පත කියලා මේ වර්ග දෙකක්. එතකොට පුතග්ජනයන්ට හැම මොහොතකම කුසල හෝ අකුසල කර්ම සකස් වෙනවා. හැබැයි මේ කුසල කර්මයේ අකුසල කර්මයේ හැම කුසල කර්මයක්ම අකුසල කර්මයක්ම ප්‍රතිසන්දි විපාක ගෙන දෙන්නේ නැහැ. නමුත් කර්මයක්. කුසල හෝ අකුසල කර්මයක්. හැබැයි ඒ යම් කුසල අකුසල කර්මයකින් ප්‍රතිසන්දි ගෙන දෙන්න පුළුවන් ශක්තියක් ගොඩනැගිච්ච හිතටයි කර්මපතයක් කියලා කියන්නේ. ඒ තා කර්මපතයක් කියන්නේ නැහැ. නමුත් කුසල හෝ අකුසල. ඒ නිසා අපි යමක් හොඳ ශ්‍රද්ධාවෙන් යුක්තව බලවත් චේතනාවකින් යුක්තව අද්දකෝසවල වඳිනකොට ඒ තුළ කුසල කර්මයක් කුසල කර්මපතයක සකස් වෙනවා. හැබැයි ඒක සාමාන්‍ය විදිහට කරොත් ඒක නැති වෙලා යනවා ඉතින්. කුසල කර්මයක් වුණා. අකුසලෙත් ඒ වගේ. අකුසලේ බලවත් ලෙස කරොත් ඒක කර්මපතයක් බවට පත් වෙනවා. නමුත් අපි ওই දෙකම අතහැරලා කුසල අකුසල කර්ම නැතුව අපි කිව්වාර වගේ කෝපයක් ගන්නවා. හැබැයි මේ කෝපේ ගන්නකොටත් එතනත් අවිද්‍යාව පදනම් වෙනවා. එක්කෝ සියුම් වශයෙන් හරි ලෝභය පදනම් වෙනවා. ලෝභය පදනම් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. එහෙම නොවුනත් හැබැයි මෝහය අවිද්‍යාව කියන එක උතන පදනම් වෙනවමයි. එනිසා මෝහය අවිද්‍යාව ඇති වුණා කියලා කියන්නේ මෝහය අහිරික අනුත්ප්පේ උද්දච්චේ කියන ඔය අකුසල ධර්මය උතන හට ගන්නවා. ඒතොර අපි බලන්න ඕනේ අපි ඒ කෝපේ ගන්න වෙලාවට අපි ඒක කුසල් සිතකින් නෙවෙයි නම් කරේ, ඒ හිත විපාක සිතකුත් නෙවෙයි නම්. මොකද විපාක සිතකින් කෝපයක් ගැනීම කෙනෙක් කරන්න බෑ. කුසලයක් නම් අපි දන්නවා මේක කුසල් සිතින් කරේ කියලා. කුසලයකුත් නෙවෙයි නම් විපාකයකුත් නෙවෙයි නම් එහෙනම් ඒක අනිවාර්යෙන් අකුසලයක්. අකුසල් කියනකොට අපි හැබැයි ඔළුවට ගන්න එපා එහෙනම් අපිට හැම මොහොතෙම මේ කර්මපත සකස් වෙනව නේද කියලා. එහෙම එකක් නෙවෙයි මේක. කර්මපතයක් නොවි අකුසලයක් වෙන්න පුළුවන්. ඒ හේතුව අවිද්‍යාව පදනම් වෙන නිසා. එනිසා ඒකෙන් ප්‍රවෘත්ති විපාක දෙයලා අවසන් වෙන්නත් පුළුවන්. හැබැයි ඒක නැවත නැවත සිහිවි කර්මපතයක් වෙන්නත් පුළුවන්කම තියෙනවා. ඕක තමයි පළවෙනි ප්‍රශ්නෙට උත්තරය. එතකොට දෙවෙනි ප්‍රශ්නේදී ගත්තාම ඒ අර අපි යම් කරපු කියපු දේවල් අරඹයා විදර්ශනා වශයෙන් පුරුදු පුහුණු කරනකොට අනේ පුරුදු කිරීම කියන එක කර්මක්ෂය කර්මයේ ගෙවීම පිණිස පවතින කර්මයක්. ඒකත් හැබැයි කුසල්. එතකොට ඒක නැවත නැවත අපි අරමුණු ඔස්සේ පුරුදු කිරීම නිසා මරණාසන්න මොහොතේත් ඒ දේවල් අරමුණක් එනකොටම අපි පුරුදු කරලා තියෙන ලෝභයක් එනකොට ඒක දුරු කරන්න, ද්වේෂයක් එනකොට ඒක ඇත්ත බලලා දුරු කරන්න නම් අපි හිත පුරුදු කරලා තියෙන්නේ, බයක් එනකොට අපි පුරුදු කරලා තියෙන්නේ බුදුහාමුදුරුව සිහි කරගන්න නම් මරණාසන්න මොහොතෙත් නිත්‍යතිම්ම අන්න ඒ මානසිකාරය ඉදිරිපත් වෙනවා. ඉදිරිපත් වෙලා ඔව් ඒ මොහොතේදී අකුසලයක් ආවත් අකුසලයට ක්‍රියා කරන හැටි පුරුදු කරලා තියෙන නිසා මරණාසන්න මොහොතේ එනකොට මෙයාට ඒ මානසිකාරය පුරුදු වෙලා ස්වභාවයෙන්ම පුරුදු වෙලා අකුසලයේ දුරු වෙලා යට කුසලයේ ඉදිරිපත් වෙලා සුගතිය යනවා. අන්න ඒ නිසා තමයි හිත අදාගත්තු කෙනා දුගතිය යන්නේ නැහැ කියන්නේ. හිත හදාගන්නේ නැතුව අපි කොච්චර ඉතින් අකුසල් කරත් එයාට මරණාසන්න මොහොතේ වරදින්න පුළුවන්. හැබැයි යා කුසල් බලවත් වෙලා තියෙනවා නම් සිහි වෙන්නත් පුළුවන්. ඉතින් බොහෝ වෙලින් බොහෝ කුසල් කරපු කෙනාගේ හිත කුසලයට බර වෙලා තියෙන නිසා මරණාසන්න මොහොතේ කුසල් ඉදිරිපත් වෙනවා. නමුත් අපිට කියන්න බෑ මරණාසන්න මොහොත මොන වගේ වෙයිද කියලා. එහෙමනොත් ඒ අවස්ථාවට ඔහු හිත පුරුදු කරලා නැත්නම් ඔහුට අර මොනවා හරි අකුසලයක් ඉදිරිපත් වෙලා දුගතිය යන්න ඉඩ තියෙනවා. ඉඩ අවකාශ තියෙන බව මහා කම්ම විභංග සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දාලා. ඉතින් ආන් ඒ නිසා අපි යමක් පුරුදු කරොත් ඒ පුරුද්ද කියන එක මරණාසන්න මොහොතෙත් ඉදිරිපත් වෙනවා. නරක එකක් නම් ඒක ඉදිරිපත් වෙනවා. හොඳ එකක් නම් හොඳ ඒක ඉදිරිපත් වෙනවා. තෙරුවන් සරණයි.
බොහොම පැහැදිලි සාමිනාන් සබන්ජට බොහොම පි. මම ඊළඟ ප්‍රශ්න ඉදිරිපත් කරන්න සිරි මහත්මයා. තෙරුවන් සරණයි. අවසරයි සාමිනාන්
සර්. ඔව් තෙරුවන් සරණයි.
සාමිනාන් සර් අපි විපාක ධර්මයෝ විපාක වශයෙන් අවබෝධයටගෙන නීති හට නොගන්න තත්ත්වයට ඉන්න නම් ඒ සඳහා මේ සිහිය නුවණ කියන විශේෂයෙන්ම සිහිය කියන කාරණේ භූමිකාව කොයිතරම්ද ඒ භූමිකාව කොයිතරම් ප්‍රබල විය යුතුද වගේ කාරණාව ගැන යම් කිසි පැහැදිලි කිරීමක් කරලා දෙනවා නම් බොහොම වටිනවා.
හොඳයි තෙරුවන් සරණයි. එතකොට සිහිය කියන එක තමයි අපි සතිපට්ඨානය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් සතිපට්ඨානය කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේක හැම මොහොතෙම සතිපට්ඨානය තිබිය යුතුයි කියලා. ඉතින් ඒ නිසා මේ සිහිය නැති හැම අවස්ථාවකම අකුසල් නම් හිත අකුසලයට නම්පත් වෙන්නේ හැම මොහොතෙම අපි සිහිය පවත්වා ගන්නවා. ඉතින් ඒ නිසා සිහියේ කෘත්‍ය තමයි සිහිය බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සතිය කියන එක සතියේ ලක්ෂණේ හැටියට පෙන්වන අපිලාපන ලක්ෂණාච උපගන්නන ලක්ෂණාච කියලා. අපිලාපනය කියලා කියන්නේ අරමුණෙන් අරමුණ පාවෙලා යන්න නොදී තමන් කැමති අරමුණේ තියෙන බව. උපගන්නන ලක්ෂණය කියලා කියන්නේ ඒ තම් කරන කුසලයක් නම් කුසලයේම නැවත නැවත හිත යොමු වෙන බව, යොමු කරන බව සතියේ ලක්ෂණය. එතකොට ඒකේ සිහිය තමන්ට තියෙනවා කියලා තේරෙන්නේ ආරක්ක පච්චුපත්තාව. තමන්ට හිතට ආරක්ෂාව වැටහෙනවා. අකුසලයක් එනකොටම එයාට සිහි වෙලා එනවා. එතකොට එයාට හිතට ලොකු ආරක්ෂාවක් තියෙනවා. අකුසලයක් එනකොටම සිහි වෙනවා නම් එයාට සිහිය තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම මේ හැම වෙලාවෙම සතියෙන් කරන කෘත්‍ය තමයි රසේහෙවත් කෘත්‍ය තමයි අර අකුසල කර්මයන්ට එන්න නොදී හිත හැම මොහොතෙම කුසලයේ තුල රඳවා ගන්න ඕන. ඉතින් ඒ නිසා මේක අපි සතිය කියන එක නිරන්තරයෙන් පුහුණු කළ යුතු එකක්. මොකද අපි තුල අර මුලා වේගය වැඩි. ඒ වේගය වැඩි නිසා සමහර අවස්ථාවල වේගෙන් අපි කොච්චර බණ භවනා කරලා තිබ්බත් ඇතැම් අරමුණු වේගෙන් කඩාගෙන මුලා වෙලා අකුසලයට ගහගෙන යනවා. ආන් ඒ නිසා ඒ දේවල් දැනගෙන අපි රෑ දවල් දෙකේ නිතර සිහිය පුරුදු කරන්න ඕනේ. ඉතින් සිහිය පුරුදු කරපු කෙනාට ඇත්තටම යාට බය වෙන්න දෙයක් නැහැ. මරණාසන්න මොහොතේත් ඔහුට ඒ එයාගේ මරණයක් නම් ඒක ලාමක වෙන්නේ නැහැ. හොඳ මරණයක් සිහියෙන් කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අන්න ඒ නිසා අපි අනිවාර්යෙන් ඒ සිහිය පුරුදු කළ යුතුයි, පුහුණු කළ යුතුයි. කුමක් නිසාද? නැත්තම් අපි මුලා වෙලා ඒක වෙන්න පුළුවන්. ඉතින් මේ හානිය අපි තේරුම් අරගෙන ඉතින් අපි සතිය කියන එක දියුණු කරන්න එදිනදා ප්‍රායෝගික ජීවිතයේ අවස්ථා අරගෙන ටික ටික සිහියෙන් ඉන්න, සිහියෙන් කටයුතු කරන්න පුරුදු කරන්න අත්‍යවශ්‍ය කාරණාවක්. ඉතින් මොකද මේ සිහිය කියන එක අපිට වැදගත් වෙන්නේ විදර්ශනා ඥානයක් දියුණු කරන්නනේ. ඉතින් ඒ නිසා මේ පිරිසුදු සම්මා දිට්ඨිය විදර්ශනා ඥානයන් අපිට දැනගෙන අහගෙන ඉන්න අවස්ථාවේදී සිහිය පුරුදු කරොත් ඒකෙන් විශාල ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. අර සම්මා දිට්ඨිය මතු කරගන්න, ඇති කරගන්න ඒක පිරිහෙන්නේ නැතුව පවත්වා ගන්න. ඒ නිසා සිහිය පිරිහිච්ච කෙනාගේ සියලු කුසල ධර්මෝ පිරිහීමට යනවා. සිහිය දියුණු කරගෙනාගේ දිනෙන් දින දිනුන් දින යාට සිහිය දියුණු වෙනවා. ඒ නිසා වැදගත්ම කාරණාව තමයි බොහෝ අය මහලු වෙනකොට අන්තිම කාලයේදී යා සිහි කල්පනාව නැති වෙලා යනවා. කොච්චර කුසල් කරත් සමාය විදයට මතක ශක්තිය නැහැ, කල්පනාව නැහැ. අපි කොතෙකුත් අහලා තියෙනවා. ඇයි මේ කල්පනා ශක්තිය නැති වෙන්නේ? ඉතින් අපි කොච්චර පින් කරත් කල්පනා ශක්තිය නැති වුණොත් කය දුර්වල වීමත් එක්ක. එතකොට අපිට අර සිහි කරගන්න එකක් හැකියාව නැහැ. අන්න අර සතිය දියුණු කරපු කෙනාට කවදාවත් එහෙම වෙන්නේ නැහැ. කය කොයිතරම් දුබල වුණත්, රෝගී වුණත් එයා දියුණු කරපු සතිය විනාශ වෙන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේෙන් පෙන්නනවා. මම 86ස්සෝ 90ස් ගියත් මාව ඇඳක දාලා යම් කිසි කෙනෙක් මාව පෝෂණය කරනවා නම් ව්‍යක්ත විසරද නුවණ තියෙන හතර දෙනෙක් හතර පැත්තේ ඉඳගෙන කොච්චර ප්‍රශ්න හැවත් මට ඒවට උත්තර දෙන්න අදක්ෂකමක් වෙන්නේ නැහැ, සිහිය මුලාවටපත් වෙන්නේ නැහැ කියලා. ඉතින් අර දියුණු කරපු සිහියේ තියෙන ප්‍රයෝජනේ අපි අර මරණාසන්න මොහොතේ වුණත් අර සිහි කල්පනාව නැති වෙලා මුලාවටපත් වෙලා මතක ශක්තිය කල්පනාව නැති වෙනවා කියන දේ වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ නිසා තමයි අපි ඒවට වැදගත් දෙයක් අවධානයක් යොමු කළ යුත්තේ. හැම ධර්මයකටම සිහිය අවශ්‍යයි. දානයක් දුන්නත්, සීලයක් රැක්කත්, විදර්ශනා ඥානයක් හැම දෙයකටම සතිය අවශ්‍යයි. ඒ නිසා මේක අපි අනිවාර්යෙන් දියුණු කළ යුතු කාරණා. හොඳයි, තෙරුවන් සරණයි.
බොම් පින් සර්ණස්, තෙරුවන් සරණයි. මම ඊළඟ ප්‍රශ්න ඉදිරිපත් කරන්න ජයරාණි මාත්මිය.
අවසරයි ස්වාමින් වහන්සේ, තෙරුවන් සරණයි. ඉතා වැදගත් දේශනාවක්. මේ මට මම තේරුම් ගත්ත හරියද දන්නේ නැහැ. ස්වාමින් වහන්සේ කිව්වනේ දේශනා කරානේ දැට් මේ ධානලාභීව ඉදිදෙනදා කටයුතු කරන්න පුළුවන් කියලා. ඒක පොඩ්ඩක් තව විස්තර කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ? තිරුවන් සරණයි.
හොඳයි. ඒ මම කිව්වේ ධානලාභීව නෙවෙයි. ධානලාභී කියන එකේදී ඒ කියන්නේ නොපිරිහුණු ධානයේ ඇතුව කෙනෙක් ඉන්නවා කියන එකෙන් අදහස් කරේ එයා හැම මොහොතෙම ධානයෙන් ඉන්නවා කියන එක නෙවෙයි. ප්‍රථම ධානය ලබාගත්තු කෙනෙක් අපි කියමු ආහාර ගන්නකොට, ආහාර ගන්නකොට එයා ප්‍රථම ධානයෙන් ඉඳගෙන ආහාර ගන්නව නෙවෙයි. හැබැයි ආහාර ගන්න වෙලාවට එයාට උපදින සාමාන්‍ය කාමාවචර කුසලසිත විපාකසිත ඒ අවස්ථාවල උපදිනවා. දැන් සාමාන්‍ය චක්කු විඥාන අවස්ථාවක් කාටත් උපදිනවනේ. ඒ අවස්ථාවේ ධ්‍යාන හිත තියෙනව නෙවෙයි. නමුත් ඔහු ඒ ධ්‍යානෙන් නැති වුණත් ඔහුට කැමති කැමති වෙලාවක ධ්‍යානෙ උපදවා ගැනීමේ හැකියාව තියෙන නිසා ඔහු ධ්‍යානෙන් යුක්තයි කියලා කියනවා. ධ්‍යානෙන් යුක්තයි කියලා කියන්නේ ධ්‍යානෙ සහිතයි කියලා කියන්නේ. ඉතින් ආන්න ඒ නිසා තමයි අර මේ එයා එදිනෙදා කටයුතු කරත් එයා ප්‍රථම ධ්‍යානෙන් යුක්තයි කියලා කිව්වේ ඒ ධ්‍යානය තුල ඉන්නවා කියන අදහසින් නෙවෙයි, ඔහුගේ ධ්‍යානෙ පිරිහිලා නැතුව තමන්ට කැමති මොහොතක උපදවා ගන්න පුළුවන් නිසා තමයි එතන ඔහු ධ්‍යානෙන් යුක්තයි කියලා කිව්වේ.
මෙච්චර කල් හිතාගෙන හිටියේ වාඩි වෙලා භාවනා කරනකොට විතරයි කියලා ඒ ධ්‍යාන සිත් උපදවා ගන්න පුළුවන් වෙන්නේ කියලා.
හරි 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 ඒක හරි. ධ්‍යාන සිත් උපදවා ගන්න පුළුවන් එතකොට විතරයි. හැබැයි අනිත් වෙලාවට ඔහුගේ ධ්‍යාන පිරිහිලාද? පිරිහිලා නැහැ. දැන් උදාහරණයක් වශයෙන් අපි කියමුකෝ, අපි අටසිල් සමාදන් වෙනවා. දැන් අටසිල් සමාදන් වෙනකොට ඒ අටසිල් සමාදන් වෙලා අපි කියමුකෝ කෑම කනවනේ. දැන් කෑම කන වෙලාවට අපි සීලය පිළිබඳව හිත තියෙනවද? නැහැ. සීලය පිළිබඳ හිත නැහැ. නමුත් කෑම කනකොටත් කෑම කන වෙලාවට දැන් එයාට තියෙන කෑම කනවා එක පිළිබඳව අදහස්නේ.
ඒ කියන්නේ සිහියෙන් ඉන්න එක. සිහියෙන් කෑම කන එක.
කෑම කනවා. එතකොට දැන් ඒත් ඔහු සිල්වතෙක් නේද? සිල්වතෙක් දුස්සීලෙක් කියන්නේ නෑනේ. ඒ සිල්වතෙක් කියලා කියන්නේ. තාන්න ඒ වගේ දැන් ඇත්තටම ධ්‍යානය ධ්‍යාන හිතක් කියලා කියන්නේ උපදවාගත් අවස්ථාවේ විතරයි. ඒක හරි. ඒ කතාව වැරදි නෑ. ඒ අදහස හරි. නමුත් අනිත් අවස්ථාවලට ධ්‍යානෙ නැති වුණාට ඔහු ධ්‍යානෙන් යුක්ත කෙනෙක්. යුක්ත කෙනෙක් කියලා කිව්වේ ධ්‍යාන සිත ඉපදිලා තියෙනවා කියන එකෙන් නෙවෙයි.
නෙමෙයි, උපදවන්න හැකියාව තියෙන
නිසා. හැකියාවන්න හැකියාව තියෙන නිසා. ඕකමනේ දැන් අපි සෝවාන් පුද්ගලයෙක් ගත්තාම හැම මොහොතෙම සෝවාන් ඵලයේ එයා ඉන්නව නෙවෙයිනේ. නේද? එයා දැන් අපි කියමුකෝ එයාගේ යම් යම් කටයුතු කරනකොට නිදා ගන්නකොට සෝවාන් ඵලයෙන් නිදා ගන්නව නෙවෙයි. එතකොට එයා මේ පුතග්ජනේද? නෑනේ. ඔහුට ඒ සෝවාන් ඵලය කවදාවත් නැති වෙන්නේ නැති නිසා ඒ වෙලාවෙත් කියන්නේ ඔහු සෝවාන් පුද්ගලෙක් කියලා. පැහැදිලි වුණා.
පැහැදිලි. එතකොට සමාපත්තිය, ඒ ධ්‍යාන සමාපත්තිය කියන එක වෙනම එකක්.
අන්න හරි.
තේරෙන පැහැදිලි ස්වාමීන් වහන්සේ, බොහොම පිං ඉතා වැදගත් දේශනාවක්. තව පාරක් කීප පාරක් අහන්න වෙනවා හොඳට තේරුම් ගන්න.
හොඳයි.
ප්‍රශ්නයක්. විදර්ශනාවක් කරනකොට නිරෝධය බලන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? ඒක ඇති ඇති තත්ත්වයෙන් වෙනස් වෙනකොටද, අතීතත්වයෙන් සම්පූර්ණයෙන්ම නැති වෙනකොට ස්වාමීන් වහන්සේ කොහොමද ඒක නිරෝධ වෙලා කියලා අපි දැනගන්නේ? නිරෝධය දකින්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? තියෙන තත්වෙන් ඒක වෙනස් වෙනකොටද, නැත්නම් තත්වෙන් සම්පූර්ණයෙන්ම නැති වෙනකොටද ස්වාමීන් වහන්සේ? හොඳයි. දැන් කියමුකෝ අපි ආලෝකයක් දැක්කා කියලා ඒක ගැන අපි සමාධියටපත් වෙලා ගැන අපි බලාගෙන ඉන්නවා.
ඔව්.
එතකොට ආලෝකීය චක්‍රයක් වගේ අපිට තේනවා ඒක. ඒක එතකොට දැන් ඔන්න සෙලවිලා පොඩ්ඩක් ඒක ගමන් කරන්න පටන් ගන්නවා.
ඔව්.
එතකොට ගමන් කරනකොට ඒක තිබුණ තත්වයෙන් වෙනසක් තියෙනවා
සම්මාසෙ.
ඒකේ නිරෝධය කියන්නේ නැත්තම් ඒ මේ වක්‍ර වෙච්ච ආලෝකය දිගටම ගිහිල්ලා නැතිම වෙනකන් ඉන්නකොටද ස්වාමීන් වහන්සේ?
හරි හරි පැහැදිලි. දැන් ඔතන ඇත්තටම හටගත්ත දේ වෙනස් වෙනවා කියන කාරණාව අපි සම්මුති කතාවේ කතා කරාට හැම වෙලාවෙම චිත්තචෛසිකයන්ගේ තියෙන්නේ හටගත්ත දේ වෙනස් වෙලා නැති වෙනවා නෙවෙයි, හටගත්ත දේ එතනම නිරුද්ධ වෙනවා. හැබැයි නමුත් මේ හටගන්න ධර්මයන්ගේ හටගැනීමේ ක්‍රියා පටිපාටිය තුළ යම් වෙනස්කම් දකිනකොට අපි හිතනවා ඒ දේම වෙනස් වෙවි පවතිනවා කියලා. උදාහරණයක් අපි කිව්වොත්, අපි කියමු කෙනෙක් කළු කෙස් තියෙන කෙනෙක් ටික දවසක් යනකොට, දැන් එයා වයසට යනකොට ඒ කෙස් ඉදෙනවා, සුදු පාට වෙනවනේ. අපිට හිතෙන්නේ දැන් මේ කළු කෙස් සුදු පාට වුණා, දැන් තිබුණු තැනින් වෙනස් වුණා කියලා. ඇත්තට මෙතන වෙන්නේ අර කළු පාට කෙස් සුදු පාට වෙනකන් වෙනකොට ඒ තිබුණු කෙස් වෙනස් වුණා කිව්වොත් ඇත්තටම මේ එතන තියෙන්නේ සම්මුති කතාවක් විතරයි. එහෙම නැහැ, මේ හටගත්ත දේ අපිට ගෝචර වෙන්නේ නැති වේගයකින් හටගත්ත දේවල් නිරුද්ධ වෙනවා. දැන් එතන වෙන්නේ අපි කළු කෙස් තියෙන්නේ ඒ හොඳට ප්‍රත්‍යශක්තිය, කර්ම ශක්තිය, ආහාර ප්‍රත්‍ය, තවත් නොයෙක් ප්‍රත්‍යශක්තිය තියෙන නිසා ඒ රූපයන් ඒ විදිහට හටගන්නවා. දැන් කාලයක් යනකොට කර්ම ශක්තිය ගෙවෙන්න ගෙවෙන්න ඒ ප්‍රත්‍යින් උපදවන ආකාරය තමයි අපිට දැන් සුදු පාට වෙලා වගේ පේන්නේ. එතකොට අලුත් රූපයි පැද්දුවා මිසක් අර තියෙන ඒවා වෙනස් වුණා නෙවෙයි. තියෙන ඒවා වෙනස් වෙනවා කියන්නේ අපි සම්මුති කතාවේ, ඒක ඉතින් මේ ලෝක ව්‍යවහාරයේ අවශ්‍ය දෙයක්. නමුත් ධර්මයේ ගැඹුරට යනකොට හටගත් දේ හටගත් සැනම බිඳලා යනවා. එතකොට නිරෝධය කියලා කියන්නේ හැම වෙලාවෙම හටගත් දේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙන එක දකින්න. එතකොට ඒ දකින්න එක දකින්න එක අපිට පුළුවන්කමක් නැහැ ඒ මොහොතේ දකින්න. ඒ මොහොතේ දකින්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා ඒක සාමාන්‍ය අපි සන්තති වශයෙන් නිරෝධය දැක්කට කමන්නේ. දැන් අපි කියමුකෝ අත ඔසවනකොට, අත ඔසවනකොට යම් නාම රූප ධර්මයෝ පහළ වුණා නම් අපි අත පහත් කරනකොට අපි සලකා ගන්න ඔසවීම සඳහා ඉපදුණු නාම රූප ධර්ම ටිකක් තියෙනවා නම් පහත් කරනකොට ඒ නාම රූප ධර්ම ටික යටතාව නෙමෙයි. එහෙනම් ඔසවනකොට ඒවා එතනම නිරුද්ධ වුණා. පහත් කරනකොට අලුත් නාම රූප ධර්ම ටිකක් ඉපදුණා කියලා ආන්නේ තමයි නිරෝධය කියලා කියන්නේ. එතකොට ඔක හොඳම කාරණාව තමයි ශබ්දය වගේ ගත්තොත්. ශබ්දයක් අපි හටගෙන ඒ වගේම ශබ්දයක් අපිට ඇති කරොත් හටගත්තු මුලින් ශබ්දේ නෙවෙයි අලුත් අලුත් ශබ්ද ටිකක් හටගන්න කියලා ආන් ඒ විදිහට අපිට තේරෙන අරමුණක් ඔස්සේ මේක පැහැදිලි කරගෙන නොතේරෙන අරමුණට තියන්න ඕනේ. ඒක තමයි එතකොට නිරෝධය වටහා ගන්නවා කියන්නේ. තේරුණාද?
එතකොට අර ආලෝකය ගැන කොහොමද හිතන්නේ ස්වාමීන් වහන්සේ?
ආලෝකය හිතන්න මේ වෙනස් වෙනවා කියලා කියන්නේ වෙනස් වෙනස් ආලෝක පහළ වෙන එක. ඒ ඇයි වෙනස් වුනේ? අපේ චේතනාවගේ වෙනස් වීම මත ආලෝකයක් වෙනස් වුණා. අපේ සමාධිය එක විදිහට තියාගෙන ඉන්න බෑ. සමාධිය නිසා නම් ආලෝකයක් පහළ වුනේ. මුලින් සමාධිය හොඳට තියෙනකොට ආලෝකය තිබුණා. නමුත් මේ හිත අපිට තවම සතිය, සමාධි, ඉන්ද්‍රිය ධර්මයන් දියුණු නැති නිසා මේ අපේ මානසිකාරයන් ටික ටික අඩු වැඩි වෙනවා. ඒකත් එක්ක තමයි අපි ආලෝකය දැන් වෙනස් වෙනස් ආලෝකයන් පහළ වෙනවා මිසක් අර ආලෝකය වෙනස් තියෙන එක වෙනස් වුණා නෙවෙයි. තේරුණා? එතකොට අපි දකින්න ඕනේ අර මුලින් තිබුණ එක නෙවෙයි දැන් වෙනස් එකක් උපදින්නේ කියලා. මුලින් තිබුණ එකේ නිරෝධයයි දකින්න.
හරි ස්වාමිනාස්. ඒ කියන්නේ දැන් ආලෝකය ඒක චලනය වෙනකොට ටිකක් වීමෙන් ගමන් කරන්න පටන් ගන්නකොට එතකොට වෙන්නේ ඒක නිරුද්ධ වුණා කියලා නේද?
අර චලනය වෙනකොට පහළ වෙච්චි ආලෝකයක් හෝ ඒ අරඹය පහළ වෙච්චි ස්කන්ධ ගමන් කරනකොට නිරුද්ධයි.
හරි ස්වාමිනාස්, ඒක තමයි මම දැනගන්න ඕනේ. මොකද ආලෝකයේ සමහරවිට ඒ පාටින්ම තමයි ගමන් කරන්නේ. එතකොට හැබැයි ගමන් කරන්න පටන් ගත්ත වෙලා ගත්ත ගමන ඒක නිරුද්ධ වෙලා තමයි තව එකක්
අන්න හරි
බොහොම පින් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි.
හරි හරි ඕක මම තව පොඩි උදාහරණයක් කියනවා එකකටත් වැදගත් නිසා. අපි වාජනයකට වතුර පුරවලා පොඩි සිදුරක් ගහනවා. සිදුරක් ගැහවම ඔන්න වතුර වැක්කිරෙනවා. දැන් අපි මේ වාජනේ පැද්දුවොත් දැන් අපිට හිතෙන්නේ වතුර ගමන් කරනවා වගේ. හොඳට බැලුවොත් වතුර බිඳු ඒ තැන වැටෙන එකට නේද අපි වතුර ගමන් කරනවා කියලා කියන්නේ. කවදාවත් මුලින් තිබුණු වතුර එහාට ගියාද ඒ වතුර බිඳු ඒ තැන වැටුණා. නමුත් අපිට මේන්නේ වතුර යනවා වගේ. ආන්න එකෙන් හොඳට තේරුම් ගන්න පුළුවන්. එහෙමයි ස්වාමීන්
වහන්සේ.
තේරුවන් සරණයි බොහෝ
කුතුහලයි. මම හිතන අවසාන ප්‍රශ්නේ එඩ්වන් මහත්මිය ඉදපත් කරන්න. දැන් අපි කතා කරනවානේ මේ කර්මය. දැන් ඔබ වහන්සේ විස්තර කරා අපිට මේ කර්මය ඵල දෙන්න නම් ඒකේ සුදුසු භූමියක් තියෙන්න ඕන වගේ කියලා. දැන් මට තියෙන පෞද්ගලිකව තියෙන ප්‍රශ්නයක් තමයි දැන් අපි දැන් උදාහරණයක් විදිහට අපි රසාවල් කරගෙන මේ ජීවිතයේ යම් විදිහක මේ විවේකයක් අරගෙන අපි ධර්මයට කරගෙන මේ යම් විදියක සෝපහසුවට ජීවත් වෙනවනේ. ඔක දැන් අපි තව ටිකක් කොටි ඉස්සරහට ගත්තොත් ස්වාමීන් වහන්සේ මට හම්බ වෙලා තියෙනවා නාගරිකව ජීවත් වෙන ස්වාමීන් වහන්සේලා පවා කියනවා මේ අපිට මාතෝ ඔබතුමාලා තරම් භාවනා කරන්න වෙලාවක් නැහැ. අපිට මේ පාංශු කුල වලට යන්න තියෙනවා. දායකයන් ප්‍රශ්න වලට හිඳ අපිට වෙලා නැහැ කියලා. ඒ වගේ ස්වාමීන් වහන්සේ අපි එතකොට අර දැන් අපි ඉන්න තැන ඉඳන් අපිට මේක කරගන්න මේ යම් විවේකයක් තියෙද්දි අපි මේ ඔක්කොම කරලා දැන් ඇත්තටම මේ ගිහි ජීවිතය අතහැරලා මේක මේ යම් විදියකට මේ අනගාരികව තුනොත් මේක කරව ටිකක් ගැඹුරට කරගන්න පුළුවන් වගේ අදහසක් තියෙන නිසා ස්වාමීන් වහන්සේතර එතන අපි කොහොමද දකින්නේ මේ කර්ම? දැන් එහෙම වුණොත් දානෙවත් හම්බ වෙන එකක් නැහැ. එහෙම නැත්නම් මම වෙන දේවල් වලට සුදුසු භූමියක් සකස් කරයිද කියන සැකය තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ ගැන යම් අදහසක් පාල කරනවා නම් බොහොම පිං කරුවන් සර්.
ඔව් එතනදී දැන් ස්වාමීන් වහන්සේ නමක් ගත්තොත් ඒ ස්වාමීන් වහන්සේලා ඉතින් ඇතැම් ස්වාමීන් වහන්සේලාගේ අරමුණ ඒකාන්තයෙන් මාර්ගඵල ලබන්න. ඉතින් ඒ නිසා උන්වහන්සේලා ඒ අර බාහිර බාධක සහිත දේවල් අයින් වෙලා බණ භාවනා කටයුතු වලම කරනවා. ඒ සඳහා ඉදාවකාශ කාලේ තෝරාගෙන ඇතැම් ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඉතින් ධර්මයේ ඉගෙන ගන්න උචිකත්වය ඇතැම් ස්වාමීන් වහන්සේලා ඉතින් අනිත් අයට පිහිට වෙන්න හැකියාව. ඉතින් හැම වෙලාවෙම ඉතින් අපි යම් ස්වාමීන් වහන්සේ නමක් දානය බණ පාංශු කෝල ආදී මේ දේවල් කරනවා. ඉතින් ඒව ඇත්තටම සත්භාවයෙන් නම් කරන්නේ. ඇතම් ස්වාමීන් වහන්සේලා ඒව ආරම්භයා මිල මුදල් එකතු කර ගැනීම තමන්ට ජීවනෝපාය සඳහා යම් යම් ආදායම් මාර්ග හැටියට කරනවා. ඉතින් ඒක අපිට මෙහෙමයි කියලා ස්වාමීන් වහන්සේ නමගේ ක්‍රියාවෙන් තීරණය කරන්න බෑ. නමුත් එහෙම අදහස් තියාගෙන යම් ස්වාමීන් වහන්සේ නමක් කවුරු හරි කරනවා නම් ඒවා කුසල. එතකොට සමහර විට දාන ගෙදරකට ගියත් බලන්නේ අද තමන්ට කොයි තරම් දෙයක් මොනවා ලැබෙයිද කියන අපේක්ෂාව මිසක් අර කුසල චේතනාව නැහැ. ඉතින් ඒ නිසා යා ඒ ස්වාමීන් වහන්සේට හෝ ඒ සිල්වත් කෙනාට ඉතින් අකුසල කර්ම සකස් වෙනවා. ඒ නිසා ඇලීම ගැටීම එන්න පුළුවන්. ඒ නිසා මරණාසන්න මොහොතේ කොච්චර වුණත් අර සිවුරු දාගත්තට හරියන්නේ නැහැ. ඉතින් අර කාශ්‍යප බුදුරජාන් වහන්සේ කාලේ අවුරුදු 20,000ක් සිල් රැකපු ඇතම් ස්වාමීන් වහන්සේලා අර කියන්නේ ඉනි උකුණෙක් වෙලා ඉපදුණා. ඒරකපත්තක නාගරාජයා වෙලා ඉපදෙන්න හේතුනේ තිරිසංගපායේ. සිල් රැක්කත් මේ බණ භාවනා කරපු නැති නිසා හිත හදාගත්තේ නැති නිසා මරණාසන්න මොහොත වරදින්න පුළුවන්. ඒක හොඳ කතාවක් නේ. අර දිව්‍ය ලෝකයේදී අර දෙවියෙක් විසින් කියන කතාව. ඒ දෙවියෙක් මට මතක නෑ. ඒක මේ එක්තරා සක්‍ර දෙවියන්ගේ පුතා වෙලා ඉපදුණා. මේ ශාසනය මෙ හිටපු ඇතැම් භික්ෂුන් වහන්සේලා දෙන්නෙක් සක්‍ර දෙවියන්ගේ සේවකයෝ වෙලා ඉපදුණා. ඉතින් අර දෙවි පුත්‍රයා අහනවා අපි ගිහි වෙලා ඉඳගෙන ගිහි කටයුතු කරලා පින්දහම් කරලා මම සත්ත්වදේවයන්ගේ පුතා වෙලා ඉබදුන. ඔබ වහන්සේලා දෙන මේ ශාසනයේ පැවිදිලා සිවුරු දරාගෙන හිටියේ. ඔබ වහන්සේලා කොහෙ බලාගෙනද සිල් රැක්කේ කියලා සංවේගය ඇති කරා. ඒක අපහාසයෙන් සංවේගය ඇති කරා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා ඒ සංවේගය ඇති වෙලා ඒ මොහොතේම සංවේගය නිසා බණ භාවනා කරලා හිත දියුණු කරගෙන වෙනත් ඉහළ තලයක ඉපදුනා. ඉතින් ආන් ඒ වගේ ඉතින් මේවා සිවුරු දරාගත්ත පමණකින් අපි කවදාවත් මේ දුගතියට යන්නේ නැතුව බේරෙන්න පුළුවන් කියලා කියන්න බෑ. ඉතින් ඒ නිසා ගිහි වේවා පුතක්ජන ගිහි වේවා පැවිදි වේවා කවුරු වුණත් තමන් තුළ සකස් වෙන කුසල අකුසල කර්මයන්ට අනුව විපාක සකස් වෙන. ඉතින් ඒකේ භයානකම අපි තේරුම් ගන්නවා. ඉතින් තේරුම් අරගෙන මේක නිරන්තරයෙන් අපි පුහුණු කරන්න ඕනේ කියන සංවේගයේ බය ඇති කරගෙන ඉතින් උත්සාහවත් වෙන්න කියන එකයි ඉතින් මතක් කරන්න තියෙන්නේ. හොඳයි, තේරුවන් සරණයි.
බොම්පින් සයින්ස් දරසන්.
අනන්සර් මේ වෙලාව නම් අවසානයි. නමුත් මට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඉදිරිපත් කරන්න පුළුවන්ද? වෙලාව තියෙනවා සන්න.
හා, ඔව් කියන්න.
සන්න, දැන් මේ දැන් මේ අකුසල කර්ම වලට චේතනාව අවශ්‍ය නැහැ කියන එක ඇත්තම මේ අන්තිම උඩට වැටුණාද? මට මේක අහන්න මතක් වෙන ස්වාමීන් වහන්සේ, දැන් අර චිත්ත වීති වල තියෙනවානේ, අපි දැන් කුසල අකුසල කර්ම කරනකොට ඒ වත්තපනේ කියන හිතේදී අයෝනිසෝ මනසකාරයෙන් හිටියොත් අකුසල කරනවායි කියලා.
ඔව්.
ඒකමද මෙතන මේ කියවෙන්නේ. ඒකයි තවත් කතාවක් මතක් වෙනවා ස්වාමීන් වහන්සේ, දැන් ඔය අනංගන සූත්‍රයේදී නොදැන වරදක් කරන පුද්ගලයාට වඩා දැනගෙන වරදක් කරන පුද්ගලයා ශ්‍රේෂ්ඨයි කියලා.
ඔව්.
ඒ අවස්ථා දෙකේදී කියවෙන්නේ මේ කාරණේමද ස්වාමීන් වහන්සේ?
ඔව්, සමාන කාරණාවක් කියන්නේ. මොකද මේ අතන දැන් නොදැන කරන කෙනාට වඩා දැනගෙන කරනා ශ්‍රේෂ්ඨයි කිව්වේ දැනගෙන කරනාගේ වරද පිළිබඳව ලැජ්ජා බය තියෙනවා. වරද හැටියට දන්න නිසා එයාට යම් ප්‍රමාණික සිහිය තියෙනවා. නමුත් කුසල කුසලයේ පිළිබඳව දන්නේ නැති කෙනා, ඒකේ භයානකම නොදන්න කෙනා ඒවා දැසගෙන කරන්න. ඉතින් ඒ නිසා ඒකේ හානිය උපාදානිය වැඩි. ඒ නිසා ඒක තමයි එතනදී පෙන්වන්නේ. මම අර කිව්වේ අකුසල කර්මයන්ට චේතනාවෙන් තොරව වෙනවා කියන එක නෙවෙයි එතන මම අදහස් කරේ. එතන චේතනාව හැටියට ගන්න ඕනේ අපි මේ කියන්නේ සිහිය කියන එක මම කිව්වේ. චේතනාව නෙවෙයි සිහිය. සිහිය අවශ්‍ය නැහැ අකුසලයන් කරන්න කියන එකයි එතන කිව්වේ. එම් නැතුව දැන් චේතනාව හැම හිතකටම අවශ්‍යයි. කුසල කර්මයක් කරත් අකුසල කර්මයක් කරත් විපාකයක් ක්‍රියා ලෞකික ලෝකෝත්තර හැම සිතකම චේතනාව තියෙනවා. හැබැයි අකුසල කර්මයන් තුල සිහිය නැහැ. කුසල කර්මයන් කරනවා නම් කුසලය කරන්නේ හැම වෙලාවෙම සිහියෙන් යුක්තව. ඒක සිහිය නැත්නම් එතන කුසල ස්වરૂපය ගත්තත් කුසල් නෙවෙයි. සිහිය නැත්නම් පුරුද්දට කරාට අපි මල් කඩන එක පුරුද්දට කරනවා. ඉතින් ඒක මේ ක්‍රියාව දිහා බැලුවම අරයා කුසලයක් කරනවා කියලා කිව්වට එයා වෙන වෙන දේවල් හිත හිතානම් ඉන්නේ, ඒක කුසල් නෙවෙයි. ඉතින් අන්න ඒ නිසා මේ අකුසලයට සිහියෙන් තොරව වෙන්න පුළුවන්. ඒ නිසා එතන චේතනාව කියන වචනේ නැතුව සිහිය කියන වචනේ දාගන්න නිවැරදි කරගන්න ඕනේ.
ඒක පැහැදිලි නේද? බොහොම පිං ඔබවහන්සේට මේ කාල වේලාවත් බෝධුට ගෙවි ගිහින් තියෙන්නේ. ස්වාමීන් වහන්සේ අද අපි ගොඩාක් ඉතාමත්ම අගන්නා ධර්ම දේශනාවට සම්බන්ධ වුණා. ඒ වගේම ගොඩාක් ගැටලු නිරාකරණය කරගත්තා. ඉතින් මම හිතන්නේ අපි මේ සීල දනාම මහත් භාග්‍යවන්තයෝ වහන්සේගේ ධර්ම දේශනා අහන්නට ඉඩ ප්‍රස්තාව ලැබීම ගැන. ඉතින් අපි මේ රැස්කරගත සීලම කුසල සම්භාරයෙන් ස්වාමීන් වහන්සේ වහන්සේගේ නිර්මාණ නිර්වාණගාමී මාර්ගයට උපදිශ්‍රය වේවා. මේ ආත්මෙදීම සුඛ ප්‍රතිපදාවෙන් ඒ චතුරාර්ය සත්‍ය සාක්ෂාත් කර ගැනීමට මේ බිනීතුය වගේ ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම වහන්සේගේ ගුරු දෙමාපියන්ටත් දායක කාරකාදීන්ටත් ඒ සියලු දෙනාටම මේ පින් හේතු වේවා. ඉතාමත්ම කෙටි කාලයකදී නිවන් මාර්ගය අවබෝධ කරගන්නවා කියලා ප්‍රාර්ථනා කරනවා ස්වාමීන් වහන්සේ. දැන් උපවාසයේ පුළුවන් ක්‍රමී අද සාකච්ඡා කරන්න ස්වාමීන් වහන්සේ වසන්නේ.
හොඳයි, එහෙමනම් අද දවසේදීත් අපි ගැටළු නිරාකරණය කරගත්තා, නොදන්නා දහම් කරුණු මතු කරගත්තා. ඉතින් මේ ක්‍රියාව තුළ මේ ධර්ම දානමය කුසලයේ තුළ බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට යම් දැන හෝ නොදැන වරදක් ප්‍රමාද දෝෂයක් සිදු වුණා නම් අපි පළමුවද දෙවනෝද තෙවනෝද ත්‍රිවිධ රත්නයෙන් සමාව භජනය කරනවා. ඒ වගේම මේන් ජනිත වූ සියලු කුසල ධර්මයෝ දෙවියන්ට ඥාතීන්ට ශාසනයේ සුරකින්න සම්මා දිට්ඨික දිව්‍ය රාජ්‍ය මණ්ඩලය ඇතුළු සියලු දෙවියන්ට ඥාතීන්ටත් මේ සහ සම්බන්ධ වෙන සියලු දෙනා නමින්ම මියගිය ඥාතීන් දෙමව්පියෝ සහෝදර සහෝදරියෝ ඇතනම් ඒ සියලු දෙනාම සිහිපත් කරගෙන මේ ධර්ම දානයේ පින්කමට ඉවහල් වෙන කටයුතු කරන උපකාර කරන අතහිත දෙන සියලු දෙනාටම ඒ සියලු දෙනාගේම පවුල්වල ජීවත් වෙන අය ඥාතීන්ටත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කරමින් සහ සම්බන්ධ වෙන සියලු දෙනාටම මින් පස්සේ මේවා නැවත නැවත ශ්‍රවණය කරමින් උත්සාහවත් වෙන හැම දෙනාම සිහිපත් කරගෙන මේ සියලු කුසල් හැම දෙනාම සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වේවා. මේ කුසල බලයෙන් තමන්ට නිවන් දකිනාතුරු අසත්පුරුෂ දුර්ජන පාප මිත්‍රයන්ගෙන් වැළකිලා නිවැරදි සම්මාදිට්ඨියෙන් යුක්ත වූ ඥානයන් සත්පුරුෂයෝ මුණ ගැහිලා සුවසේ පාරමී පුරාගෙන ඒ සඳහා අවශ්‍ය උපකාරක ධර්මයන් නිදුක් නිරෝගී භාවය කායික මානසික සැනසෙල්ල උදා වෙලා ඊටාම සුවසේම සසර දුක නිමා කරගන්න මේ කුසල් පාරමී ධර්මයක් වේවා කියලා ආශිර්වාද කරන ගමන් අපි හැමෝම ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ඤතු සාදු සාදු සාදු.